නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස දෙතරොස් සම්මා හැමදෙනාටම අදත් අපි අදිචිත්ත සික්ඛා වැඩසටහන් මාලාවේ තවත් එක් වැදගත් පාඩමක් කරන්නට බලාපොරොත්තු වෙනවා. ගියවතාවේ අපි සිද්ධ කරා තෘතිය අධ්‍යයනය සම්බන්ධයෙන්. ඒ කියන්නේ තුන්වෙනි ධ්‍යානයේ උපදවන හැටි සාකච්ඡා කරන්නට යෙදුණා. අද අපිට තියෙන්නේ චතුර්ථ අධ්‍යයනය. දැන් කසින මණ්ඩලයක් හදාගෙන ඒකට අවධානය දෙමින් පරිකර්ම වශයෙන් භාවනාව සිද්ධ කරලා ඒ කසින නිමිත්ත උග්‍රහණය කළා. ඒ කියන්නේ හිතට අරගෙන උග්‍රහ නිමිත්ත ලෙස අරගෙන එතකොට ඒකෙ දිගටම අවධානය දීගෙන භාවනා කරගෙන යන යෝගියාට ඒ නිමිත්ත තුලින් නැත්නම් නිමිත්ත තුලින් අපිට පටිභාග නිමිත්ත පහළ වෙනවා. ඒ පටිභාග නිමිත්ත කියලා කියන්නේ ශුද්ධ ප්‍රඥප්තිය. ඒ පටිභාග නිමිත්ත අරමුණු කරගෙන තවත් ඉදිරියට භාවනා කරගෙන යනකොට අර්පණා ප්‍රාප්ත වීම සිද්ධ වෙනවා. ඊළඟට මේ අර්පණාව ඇතුලේ තියෙන ගති ස්වභාව විමසා බලනකොට යෝගියාට තේරෙන්න පටන් ගන්නවා මේකේ සමහර අංගයෝ ටිකක් ඕලාරිකයි. ඒ නිසා ඒ ධ්‍යානය ඉක්මනින් බිඳිය හැකි කෙලෙසයන්ට හිත ධ්‍යානයක්. ප්‍රථම ධ්‍යානය. ඒ නිසා ඒ යෝගියා ඒ ප්‍රථම ධ්‍යාන ඒකේ තියෙන විතක්ක ਵਿਚාර කියන අංග දෙක තේරුම් අරගෙන එයින් තොර වූ ශාන්ත වූ ဒုတိය ධ්‍යානයට උත්සාහවත් වෙනවා. විතක්ක විරාග විතක්ක ਵਿਚාරෙන් තොර ධ්‍යානයක් ලැබීම සඳහා. ඊළඟට එහෙම කරන් යනකොට විතක්කේ ਵਿਚාරය කියන්නේ අරමුණට නැගින අරමුණ පිරිමදින විතක්ක ਵਿਚාර දෙකෙන් තොර වූ සිතෙන් අරමුණ අරගන්නා වූ අරමුණ හොඳින් සිතෙන් අරමුණට ගිහිල්ලා සිතෙන් අරමුණ අර හොඳින් අරගන්නා වූ මේ ද්විතිය ධ්‍යානෙ උපදිනවා විතක්ක ਵਿਚාර දෙන්නගෙන් තොරව. ඊළඟට මොකද වෙන්නේ? ඒ විතක්ක ਵਿਚාර රහිත ද්විතිය ධ්‍යානෙ ඉන්නකොට ඒකෙන් නැගිටලා ඒක ප්‍රත්‍යවේක්ෂා කරනකොට යෝගාවචරයට තේරෙන්න පටන් ගන්නවා. ඒකේ තියෙන ඉල්පුණු ස්වභාවයක් සතුට වෙන ස්වභාවයක්. ඒකේ තියෙන සුඛයත් එක්ක ඒ අරමුණ කෙරෙහි සතුට වෙන ඉල්පිච්ච ගතියක් මේ ධ්‍යානෙහි තියෙන ද්විතිය ධ්‍යානෙයි. එතකොට ඉල්පිච්ච ස්වභාවයේ ඒ සතුට වෙන ස්වභාවය බාධකයක් අර ඒකාත්මිකව සමාධියේ ශාන්තව සමාධිය ඉඳීම සඳහා. ඉතින් ඒ නිසා ඒ ඉල්පිච්ච ගතිය ඒ සතුට වෙන ගතිය කියන එක තොරව සුවසේ වාසය කිරීමට තමයි ඊළඟට උත්සාහවත් වෙලා ප්‍රීතිය රහිත වූ ප්‍රීතියෙන් තොර වූ ධ්‍යානයක් සඳහා උත්සාහවත් වන්නේ. එහෙම කරලා තෘතිය ධ්‍යානයේ අධිගමනය කරනවා. ඊළඟට දැන් මේ යෝගියාට ඊළඟට වැටහෙන දේ තමයි මේ තෘතිය ධ්‍යානයේ තියෙනවා සුඛය කියලා එකක්. ඒ කියන්නේ සෝමනස්සය සෝපත් භාවයේ තිබෙනවා. ඒ සෝපත් භාවයේ සුඛය පවතින නිසා ඒ ධ්‍යානයේහි තවත් ඊට වඩා මේක මධ්‍යස්ථ වුණොත් මේක මේ කෙරෙහි මධ්‍යස්ථ භාවයක් ඇති කරගත්තොත් මේක ඊට වඩා ප්‍රබල සමාධියක් බවට පත් වෙනවා. තවත් ඊට වඩා ඉහළ ශාන්ත භාවයකට යන්න පුළුවන්. එතන සුඛයකට වඩා එතන සුඛයක් තියෙනවා පැහැදිලිවම. චතුර්ථ ධ්‍යාන සුඛය කියලා එකක් අපි විස්තර කරනවා. නමුත් එතන සුඛ වේදනාවකින් තොරව ඒ පවතින ආරම්මණය සහ සමාධිය ආදී වූ ධර්ම කෙරෙහි ධර්මවල සුවපත් භාවයක්. ඒ කියන්නේ ඒක වින්දනය කිරීමකින් තොරව ඒක කෙරෙහි මධ්‍යස්ත වෙලා. ඒ කියන්නේ ඒක කෙරෙහි මධ්‍යස්ත වෙනවා කියන එක අදහස් කරන්නේ ඒක මධ්‍යස්ථාකාරයකින් විඳින ස්වභාවයකට යන්නට කැමති වෙනවා. එතකොට දැන් කරන්න තියෙන්නේ තෘතිය ධ්‍යානෙ ඉන්නේ. අපි තෘතිය ධ්‍යාන ගැන කතා කරන්නට යෙදුණා. ඒ තෘතිය ධ්‍යානෙහි ප්‍රීතිය නැහැ. හැබැයි සුඛය සෝයේ තියෙනවා. ඒ සෝය ඒ කියන්නේ විඳින ගතිය ආස්වාද කරන සබයික මානසික දෙයක් ඒක. මේ මානසික ඒ කියන්නේ අර කෙලෙස් වලින් දුරු වීමේ සෝය නෙවෙයි මේ සඳහන් කරන්නේ. කෙලෙස් වලින් දුරු වීමාම එන ඒ සැනසිල්ල ගතිය හැම කුසලයකමත් තියෙනවා. ඒක සෝමනස් උපේක්ෂා ભેදයකින් තොරව තියෙන එක. මේකේ ආස්වාද කරන ගතියක් තියෙනවා. ඒ චතුර්ථ ධ්‍යානයේ. ඒ කියන්නේ ඒක විඳින ස්වභාවයක් ඒ සෝය. ඒ විඳින ස්වභාවයත් එයාට තේරෙන්න පටන් ගන්නවා යෝගියාට මේක ටිකක් ඕලාරිකයි. දැන් ප්‍රීතියක් නැහැ, විතක්කයක් නැහැ, ਵਿਚාරයක් නැහැ. සුඛය කියන ගතිය ටිකක් ඕලාරික ලෙස දැනෙන්න පටන් ගන්නවා. දැන් ඊළඟට ඒ සුඛයෙන් තොරව උපේක්ෂක වෙන්නට උපේක්ෂක ධ්‍යානයක් ලැබීමේ කැමැත්ත උතුල ඇති වෙනවා. ඉතින් මේ විදිහට තමයි චතුර්ථ ධ්‍යානයේ දක්වා උත්සාහ වීම සිද්ධ වෙන්නේ. ඉතින් එතකොට ප්‍රථම අපි දැන් ඉන්නේ ඉස්සලම විතර්කය, ਵਿਚාරය, ප්‍රීතිය, සුඛය, ඒකාග්‍රතාවය කියන ධ්‍යානාංග පහෙන් තමයි ප්‍රථම ධ්‍යානයට සමවැදෙන්නේ. ඊළඟට මේ ප්‍රථම ධ්‍යානයේ තියෙන මේ අංග දෙක විතක්ක ਵਿਚාර දෙක එයා ධ්‍යානයේ ප්‍රත්‍යක්ෂ කරනකොට තේරෙනවා මේ දෙක ඕලාරිකයි කියලා. ඊළඟට යෝගියා මොකද කරන්නේ? ප්‍රීතිය, සුඛය, ඒකාග්‍රතාවය කියන මේ අංග තුන සහිතව ද්විතීයික ධ්‍යානයට සමෝදිනවා. ඊළඟට ඒක ප්‍රත්‍යවේක්ෂා කරනකොට මේ ඉල්පිච්ච ස්වභාවය ඕලාරික ලෙස වැටහෙන්න පටන් ගන්නවා. මේක අර මුලින්ම භවනා කරන මේ වගේ හිතන්නේ නැහැ. මොකද ප්‍රීතිය කියන එක අත්‍යවශ්‍ය අංගයක් තමන්ගේ සමාධිය දියුණු කරගන්නට. ඒ නිසා ප්‍රීතිය ඉවත් කරන්නට ඒව කරන්න යන්න හොඳ නැහැ මුලින් භවනා කරන අය. මොකද ප්‍රීතිය නැත්තම් භවනාව දියුණු වෙන්නේ නැහැ. මේක අවශ්‍ය. මේ ධාවනාවේ ඉහළට ගිහිල්ලා නැවත මේ තවත් මේක සියුම් කිරීම සඳහා යන ගමනේ තමයි මේවා ඉවත් කර කර යන්නේ. එහෙම නැතුව භවනාව සිද්ධ කරන් මුලින්ම ආරම්භ කරන් යන කෙනා ප්‍රීතිය ආදී ධානාංග ඕලාරිකයි කියලා ඉවත් කරන එහෙම කරන්න යන බෑ. ඒකෙන් සම්පූර්ණ භවනාව අසාර්ථක වෙනවා. සම්පූර්ණයෙන් අසාර්ථක වෙනවා. ඒ නිසා මේ ද්විතීයික ධ්‍යානයට පත්වෙච්ච කෙනා තමයි ප්‍රීති ඕලාරික බව බානෝනේ. ඒක ප්‍රථම ධ්‍යානින් ඉන්න කෙනාත් ප්‍රීති ඕලාරික ලෙසට වැටහෙන්නේ නැහැ. එයාට ඉස්සල්ලාම අර රළුම එක තමයි වැටහෙන්නේ. ඒක බලන්නත් හොඳ නැහැ ප්‍රීති ඕලාරික ලෙස. ඊළඟට සුඛය, ඊළඟට සුඛය සහ ඒකාග්‍රතාවය සහිතව ධ්‍යානයකට සමවදිනවා. මේක තමයි තෘතිය ධ්‍යානය. දැන් මොකද වෙන්නේ? මේකේ අර ආස්වාද සෝය කියලා ගත්තම සෝ වර්ග දෙකක් නේ. ක්ලේශයන් සංසිඳීමෙන් ඇතිවන සෝය එකක්. ඒකට කියනවා කෙලේශ උපසම සුඛය. ඊළඟට තියෙනවා මේ ආස්වාද කරන වේදනාවෙන් චෛතසිකයෙන් එන සෝය. මේ වේදනා චෛතසිකයෙන් එන සෝය එතන ආස්වාද කිරීමක් විඳින ගතියක් මේකේ පවතිනවා. දැන් එතකොට මේ විඳින ගතිය මෙයාට තේරෙනවා මේ සමාධියේ ඒකාග්‍රතාවයේ සමාධිමත් වෙන සමාධිය බැලුවම එක එක අරමුණක හිත පවත්වාගෙන යනකොට මේ විඳින ගතිය ඒ ගැඹුරු සමාධියට ශාන්ත භාවයට බාධකයක්. ඊට වඩා ශාන්තයි ඒ වෙලාවේ ඒ විඳීමක් නොකොට ඒ වේදනාවෙන් මධ්‍යස්ත වෙනවන. වේදනාවෙන් මධ්‍යස්ත වෙනවන. ඒක විශේෂම වැදගත් වෙනවා. මෙතන කතා කරන්නේ අර චලං උපේක්ෂා වගේ අරමුණු කෙරෙහි මධ්‍යස්ත භාවය ඇති කරගන්න ඥානය ගැන නෙමෙයි කියන්නේ. වේදනාව අර විඳීමකින් තොරව. ඒතර ඒකට తතර මජ්ජත්තාව එළියට එන්නට ඕනේ. ඉතින් ඒ විඳීම සිද්ධ කරන්නේ නැතුව මධ්‍යස්ත වීමක් මෙතන වේදනාවෙන් අදහස් කරනවා. හැබැයි චතුර්ථ අධ්‍යයනයේ සුඛයක් නැතුනේ. චතුර්ථ අධ්‍යයනය ඉතාම ඉහළ සුඛයක්. ඒ සුඛයේ තෘතිය අධ්‍යයනයට වඩා ඉහළයි. ඒ කෙලෙස්යන්ගේ මිදිච්ච නිසා උපේක්ෂා වේදනාවේ ශාන්ත භාවය නිසා ඇතිවෙන සුඛයේ තියෙන සුඛයේ දැනෙන සුඛයේ ඒක වෙනම දෙයක්. එතකොට මේ කියන්නේ ඒක විඳින අවස්ථාව. ඒක ඒ අවස්ථාවේ තියෙන මේකත් එක්ක හිතේ ඇතිවෙන විඳින ගතියක් තියෙනවා. ඒ විඳින ගතිය දැන් මධ්‍යස්ත තත්වයකට පත් කරගන්න බලන්න. එතකොට එයාට තේරෙනවා මේ ආස්වාද කරන ගතිය ලෝභයෙන් ආස්වාදයක් නෙවෙයි කුසල සිතෙන් කරන විඳීමක්. මේ සුඛය ඕලාරික ධර්මයක් ලෙස ඔහුට වැටහෙන්නට පටන් ගන්නවා. ඊළඟට මේ සුඛය මාරු කරගන්නවා උපේක්ෂාවට. උපේක්ෂාව සහ ඒකාග්‍රතාවය කියන අංග දෙකෙන් යුක්ත චතුර්ථ ධ්‍යානයටපත්. දැන් මීට වඩා මේ අංග අඩු කරන්නට බෑ. ප්‍රධානම ධ්‍යානාංගවල යන්න පුළුවන් අඩු කරන්න උප්පරිම තැන තමයි මේ. ඒකාග්‍රතාවය කියන එක අයින් කරනවා කියන එක කරන්න බැරි දැන් ප්‍රායෝගික නැහැනේ. වේදනාව සුඛේ උපේක්ෂක භාවයට පත් කරගන්නවා. මේක තුල තවත් සමාධිය ප්‍රබල වෙනවා. ඉතින් ඒ නිසා මේ චතුර්ථ ධ්‍යාන මේක තමයි චතුර්ථ ධ්‍යානය. මේක ප්‍රථම ධ්‍යානය. මේක ද්විතීයික ධ්‍යානය. මේක තෘතීය ධ්‍යානය. මේක චතුර්ථ ධ්‍යානය. චතුර්ථ ධ්‍යානය. එතකොට මේ සමාධියට පැමිණීම තමයි දැන් අපි අද කරන්නට යන්නේ. අපිට සමහරට ඔක්කොම කරන්න බැරි වෙයි. ගොඩක් ලොකු හෑන්ඩ් අවුට් එකක් ඒක. මම ගිය වතාව දීපු හෑන්ඩ් අවුට් එක මතක් පාවිච්චි කරන්නේ. ඉතින් ඒක අවශ්‍යයි ඒ WhatsApp group එකෙන් අරගන්න. පිටු ගාණක් තියෙනවා මේ හෑන්ඩ් අවුට් එකේ. පාඩම් 25 දක්වාම. ඒතර 22 වෙනි පාඩම තමයි 22යි 23යි තමයි අද අපි කරන්නට බලාපොරොත්තු වෙන්නේ. විසි තුනයි විසි හතරයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. චතුර්ථ ධ්‍යානෙ ඉපදවීම. තෘතිය ධ්‍යානෙ ප්‍රීතියට ආසන්නය. තවද එම ධ්‍යානෙහි මේක ප්‍රීතියට ආසන්නයි. මේ ප්‍රීතියවත් කතා මෙතනට ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම එම ධ්‍යානෙහි යම් සුඛයක් වේද ඒ ඕලාරික ධ්‍යානංගයක. මේ සුඛය ඕලාරිකයි දැන්. සුඛය ඕලාරිකයි. තෘතිය ධ්‍යානෙහි ඕලාරික සුඛය නිසා දුර්වල එනම් පහසෙන් බිඳිය හැකි ධ්‍යානෙක. එබැවින් තෘතිය ධ්‍යානෙහි පස්සාකාර වශීභාවය ඇති කරගත් යෝගියා විසින් එම ධ්‍යානෙ නැගිට එයි සඳහන් කළ ආදීනව සිහි කළ යුතුය. අනතරෝ තෘතිය ධානයෙහි මෙන් ඖදාරික අංග නොමැති ශාන්ත ධර්ම ඇති චතුර්ථ ධානයේ ශාන්ත ලෙස මෙනෙහි කොට තෘතිය ධානයේ කෙරෙහි ඇති ඇලීම දුරුකොට චතුර්ථ ධානයේ ලැබීම සඳහා උත්සාහවත් විය යුතුය.
තෘතිය ධානයෙහිද ඒකාග්‍රතා යන ධානයන්ගේ ඇති නමුත් එය චතුර්ථ ධාන ඒකාග්‍රතාවය තෘතිය ධාන ඒකාග්‍රතාවට වඩා ශාන්තයි ප්‍රණීතයි. ඒක ඊටාම ශාන්ත දෙයක්. යෝගියා තෘතිය ධානයට සමවැදී ඉන් නැගී සිට සති සම්පජඤ්ඤයෙන් යුක්තව ධානාංග ප්‍රත්‍යවේක්ෂා කරන විට සුඛය ඖදාරිකව වැටහෙන්නට වයි. උපේක්ෂාව සහ ඒකාග්‍රතාවේ ශාන්ත ලෙස වැටේ. මේක විදින් නැතුව මධ්‍යස්ථම නම් හොඳයි කියන එක තේරෙන්න පටන් ගන්නවා. එවිට ඕලාරික අංග ප්‍රහාණය කොට ශාන්තංග අධිගමනය කිරීමට මම පටිභාග නිමිත්තම පටවි කියා ප්‍රත්‍යවේක්ෂා කරන යෝගියාට පෙරසේම මනෝද්වාරාජන සිතට අනතුරුව පරිකාරම උපචාර අනුලෝම සහ ගෝත්‍රභූචිත්තයන් පහළ වී චතුර්ථ අධ්‍යාන සිත උපදින්නේ. අනතුරුව චිත්ත ප්‍රවාහය භවාංග පතනය වෙයි. තෘතිය ධානයේ නැගී සිට මේ විදිහට පරිකාරම උපචාර අනුලෝම ගෝත්‍රභූ තෘතිය ධානයේ සහ භවාංග කියලා මෙයන. තෘතිය ධානයේ නැගී සිට චතුර්ථ ධානයේ සඳහා භවනා කරන විට තෘතිය ධානයේ කෙරෙහි ඇති නිකාන්තී විස්කම්බණය වන තෙක් කරනු ලබන භවනාව චතුර්ථ ධාන පරිකාරම. ඒක අපි ඇඳලා ගමු ඉදා ගිය පාර වගේම. මෙතන අපි චතුර්ථ තෘතිය ධානයේ නැගී සිටලා ඊළඟට භවනා කරලා චතුර්ථ ධානයට උපදිනවා. මෙතන තමයි මෙතන ඇතුළේ චතුර්ථ ධාන අර්පණා සමාධිය. මේ වෙලාවේ තමයි ඉන්නේ චතුර්ථ ධාන උපචාර සමාධිය. මේ උපචාර සමාධිය තෙක් කරන භාවනාව, ඒ තෙක් කරන භාවනාවට කියනවා චතුර්ථ ධාන පරිකර්ම භාවනාව. මේ චතුර්ථ ධාන උපචාරයේ පහළ වෙනකොට ඒ වෙලාවේ නීවරණ යටපත් වීමක් සිද්ධ වෙනවා. තෘතිය ධානයේ කෙරෙහි ඇල්ම යටපත් වෙනවා. නිකාන්ති යටපත් වේ. ඊළඟට භාවනා කරනවා චතුර්ථ ධාන තෘතිය ධානයේ සඳහා තියෙන ඇල්ම යටපත් වෙනවා. චතුර්ථ ධාන උපචාර සමාධිය ඉඳලා චතුර්ථ ධාන අර්පණාව දක්වා කරන එකට කියනවා චතුර්ථ ධාන උපචාර භාවනාව. එතෙන් පටන් ධානයේ ඉන්නකොට වාසය කරනකොට අපි කියනවා චතුර්ථ ධාන අර්පණා භාවනාව. චතුර්ථ ධාන අර්පණා භාවනාව. මේ තමයි ධාන සටහන. ඒක තමයි මේ වාක්‍ය මේ ඡේදය අපි දිහට කියමු එක. තෘතිය ධානයේ නැගී සිට චතුර්ථ ධානයේ සඳහා භාවනා කරන විට තෘතිය ධානයේ කෙරෙහි ඇති ඇල්ම නිකාන්තිය විස්කම්බණය වන තෙක් කරනු ලබන භාවනාව චතුර්ථ ධාන පරිකර්ම භාවනාවයි. චතුර්ථ ධානයේ සඳහා භාවනා කරන කල්හි තෘතිය ධානයේ සඳහා ඇල්ම විස්කම්බණය වූ විට චතුර්ථ ධානයේ උපචාරයෙන් සිත සමාහිත වූ ආයේ සැලකෙන චතුර්ථ ධාන උපචාරය. හරිනේ. ඒ මොහොතේ පටන් සිතෙහි සමාධිය චතුර්ථ ධාන උපචාර සමාධියයි. චතුර්ථ ධාන උපචාරයේ ලැබූ මොහොතේ පටන් චතුර්ථ ධානයේ උපදින තෙක් කරනු ලබන භාවනාව චතුර්ථ ධාන උපචාර භාවනාවයි. ඊට පස්සේ චතුර්ථ ධානය උපදින විට පහළ වන සමාධිය චතුර්ථ ධාන අර්පණා සමාධියයි. චතුර්ථ ධානයට සමවැදී සිටින විට කරනු ලබන භාවනාව චතුර්ථ ධාන අර්පණා භාවනාවයි. මේක තමයි සාමාන්‍ය විවරණය. ඊට පස්සේ අපිට මේ චතුර්ථ ධානය කියන එක ලස්සනට විස්තර වෙනවා සූත්‍ර පාඨවල. කොහොමද වෙන්නේ ඒක? තථාගතයන් වහන්සේ චතුර්ථ ධානයේ අනේක සූත්‍රයන් විස්තර කර ඇත්තේ පහත පරිදි. සුකස්සච පහනා, දුක්ඛස්සච පහනා, සපුබ්බේව සෝමනස්ස දෝමනස්සානං අත්තංගම අදුක්කම සුඛං උපේක්ඛා සති පාරිසුද්ධින් චතුත්ථ ධානං උපසම්පජ්ජ විහෙරති. ආයතන මේක පාඨ ටික වැදගත් පාඨ ටික. සුකස්සච පහනා, දුක්ඛස්සච පහනා කියන පාඨ දෙක වැදගත්. පුබ්බේව සෝමනස්ස දෝමනස්සානං අත්තංගම. සමහරවිට අත්තංගම කියලා කියනවා. අත්තංගම. එතකොට මේ කරුණු හතරක් දුර වෙලා තියෙනවා. සුකස්සච පහනා, දුක්ඛස්සච පහනා, සෝමනස්ස දෝමනස්සානං අත්තංගම. එතන පුබ්බේව කලින්ම එකයි දුර වෙලා තියෙනවා. එතකොට සුඛ, දුක්ඛ, සෝමනස්ස, දෝමනස්ස කියන මේ වේදනා හතරම. අපි සාමාන්‍යයෙන් වේදනාව ගත්තම් පස්වැදෑරුම් වේදනාව. ඉන්ද්‍රිය භේදයෙන් ගත්තම අපිට තියෙනවා සුඛය, සෝමනස්සය, දුක්ඛය, දෝමනස්සය, උපේක්ෂාව. උපේක්ඛා කියලා පහක් තියෙනවා. එතන මේකෙන් මේ හතරම ප්‍රහාණය කිරීමක් තමයි මේ කතා කරන්නේ. උපේක්ෂාව විතරයි ඉතිරිවන්නේ. උපේක්ෂාව. මේ හතර ප්‍රහාණය කිරීම තුළින් මේක ප්‍රකටයි. මේ උපේක්ෂා වේදනාව ඉච්චර ප්‍රකට කරගන්න අමාරුයි. ඒ නිසා මේ උපේක්ෂා වේදනාව ප්‍රකට කර ගැනීමට මේ හතර නැති අවස්ථාව දෙක දහතර. ඒක මිගපද වළංජන ණය කියලා තමයි ධර්මයේ සඳහන් කරන්නේ. ඒ කියන්නේ උදාහරණයකට මුවෙක් පොළවේ ගමන් කරලා ඊළඟට මෙයා පර්වතයක් එයාගේ අඩිසලකුණු හොයන්ගෙන වැද්දර පේනවා. මේ පර්වතයේ අඩිසලකුණු පේනවා. පර්වතයේ අඩිසලකුණු පේනවා. ඊට පස්සේ මේ පර්වතෙන් එහා පැත්තේ අඩිසලකුණු පේනවා පාපොළොව දිගේ. එතකොට මුවා මේ දෙපැත්තේ පේන්නේ නැහැ. එතකොට වැද්දා උපකල්පනය කරනවා අනිවාර්යෙන් මුවා මේ පර්වතේ උඩින් ගිහිල්ලා තියෙනවා. පර්වතේ අඩිසලකුණු නොතිබුණත් පර්වතේ උඩින් ගියා වෙන්නට ඕනේ. මොකද දෙපැත්තේ අඩිසලකුණු නැහැ. ඉස්සරහින් පස්සෙන් විතරයි නම් තියෙන අනිවාර්යෙන් මෙයා මේ උඩින් ගිහිල්ලා තියෙනවා. ඒ විදිහට මේ වේදනාව කියන එක සර්වචිත්ත සාධාරණ හැමතිස්සෙම සිතෙහි පහළ වෙන ගති ස්වභාවයක් නිසා යම් හේකින් සුඛය සෝමනස්සේ දෝමනස්සේ දුක්ඛය කියන හතර නැතිනම් ඒ වෙලාවේ තියෙන්නට ඕනේ උපේක්ෂා වේදනාව විතරයි. ඉතින් එහෙමනම් ඒකත් මේ හතර තුළින් මේක පැහැදිලි. ඒ වගේම මේ හතරේ ප්‍රහාණය තුළින් තවත් විශේෂ කාරණා රාශියක් තථාගතයන් වහන්සේ අදහස් කරලා තියෙනවා ථේරවාදයට අනුව. අපි බලමු ඉස්සරහට. සෝමනස්ස දෝමනස්සානං අත්තංගම අදුක්කම සුඛං කියලා කියන්නේ උපේක්ෂා වේදනාව. අදුක්කම සුඛ වූ ධ්‍යානය, උපේක්ෂා වේදනාව යුක්ත වූ ධ්‍යානය, අදුක්කම සුඛං උපේක්ඛා සති පාරිසුද්ධින්. මේ తත්‍ර මජ්ජතතා උපේක්ෂා විශේෂ අවස්ථා උපේක්ඛා සති පාරිසුද්ධින් චතුත්ථ ධ්‍යානං උපසම්පජ්ජ විහෙරති. තෘතිය ධ්‍යානයේ තිබුණා උපේක්ඛා මොකද්ද උපේක්ඛ කෝච විහෙරති කියලා පාඩයක්. මම මතක ඇති උපේක්ඛ කෝච විහෙරති. ඒක ගන්න අපි తත්‍ර මජ්ජතතාව ඒක දසවිද උපේක්ෂාවේ ඥාන උපේක්ෂාව කියලා කියන්න ඕනේ. ඒක හැන්ඩ් අවුට් එකේ පොඩි හරිගස්සන් එකක් තියෙනවා. ඒ තෘතිය ධ්‍යානය පුළුවන් නම් තියෙනා එක බලා ගන්න. තෘතිය ධ්‍යානය සම්බන්ධයෙන් තියෙන ධ්‍යානය මේකෙදි උපේක්ඛ කෝච විහෙරති කියන එකේ මැද තියෙනවා తත්‍ර මජ්ජත්තතා උපේක්ඛාවයි කියලා. දසවිධ උපේක්ෂාවන් අතරින් ඒක ඥාන උපේක්ෂාව ඇතරම. ඒක ඥාන උපේක්ෂාව. తත්‍ර මජ්ජත්තය පරමාර්ථ වශයෙන් ඒක ඥාන උපේක්ෂාව. ඒක ඥාන උපේක්ෂාව. ඒක උපේක්ෂා පාරිශුද්ධි උපේක්ෂාවනේ. පාරිශුද්ධි උපේක්ෂා හැම චතුර්ථ අධ්‍යානෙ. තෘතිය අධ්‍යානෙ හැම දෙන්නේ ඥාන උපේක්ෂාවට. తත්‍ර මජ්ජතතා උපේක්ෂා හැම වෙනවා සියලු කුසල සිත්වල අපිට. ඉතින් ඒකේ తත්‍ර මජ්ජා උපේක්ෂාවකවත් ඒක වරදක් නෑ. නමුත් දසවිධ උපේක්ෂාව අතරින් මෙතන හැම වෙන්නේ ඥාන උපේක්ෂාව කියලා එකක්. తත්‍ර මජ්ජතතා උපේක්ෂාව නෙවෙයි. ඒක ඥාන උපේක්ෂාව. ඒක පොඩ්ඩක් හදාගන්න. එතකොට මෙම් පාඨයේ පද අපි දැන් විවරණය කරගන්නට ඕනේ. සුකස්සච පහනා දුක්ඛස්සච පහනා උබ්බේව සෝමනස්ස දෝමනස්සානං අත්තංගම අදුක්කම සුඛං උපේක්ඛා සති පාරිසුද්ධෙන් චතුත්ථ ඥානං උපසම්පජ්ජේති. මේකේ පද විවරණය කරගන්නට ඕනේ. අපි සුඛ දුක්ඛ සෝමනස්ස දෝමනස්සයන්ගේ ප්‍රහාණය අත්තංගමේ විස්තර කරගන්නට ඕනේ. ඒක එකම තමයි විස්තර කරලා තියෙන්නේ ප්‍රහාණය කිරීම අත්තංගමේ ඒවයේ අභාව අභාව කියන්නේ නෑ ඒවා යටපත් කිරීම. ඊට පස්සේ අදුක්කම සුඛං කියන පදේ විස්තර කරගන්නට ඕනේ දෙවෙනි එක. උපේක්ඛා සති පාරිසුද්ධින් කියන තුන්වෙනි පදේ විස්තර කරගන්නට ඕනේ. මෙන්න මේ පද තුන විස්තර කිරීම. නමුත් ඒක දීර්ඝ විස්තරයක් තියෙනවා. අපි ඒක හිමින් සැරේ කතා කරමු. සුකස්සච පහනා දුක්ඛස්සච පහනා පුබ්බේව සෝමනස්ස දෝමනස්සානං අත්තගමා නැත්නම් අත්තංගමා අත්තංගමා යන පාඨයේ අදහස නම් චතුර්ථ ධ්‍යානයේට පූර්වෙහිම කායික සුඛයේද කායික දුක්ඛයේද ප්‍රහාණය සහ සෝමනස්සේ සහ දෝමනස්සේ ප්‍රහාණයෙන් යන්නයි. ප්‍රහාණයෙන් සහ කායික සුඛේ කායික දුක්ඛේ ප්‍රහාණයෙන් සහ සෝමනස්සෙන් සහ දෝමනස්සේ ප්‍රහාණයෙන් යන්නේ. මේක ඉතා වැදගත් ගොඩාක් තේරවාද සිද්ධාන්ත පැහැදිලි වෙන තැනක්. එතකොට මේ හතරම ප්‍රහාණය වුණා කියන එකයි අදහස් කරලා තියෙන්නේ. සුඛ සෝමනස්ස දුක්ඛ දෝමනස්ස කියන හතරම ප්‍රහාණය වෙනවා චතුර්ථ ධානයේට පූර්වෙහිම. කියන්නේ පූර්වෙහිම කායික සුඛේ කායික දුක්ඛේ ප්‍රහාණයෙන්ද සහ සෝමනස්සේ දෝමනස්සේ ප්‍රහාණයෙන්ද. එතකොට මේක වෙනවා. එතකොට මේ හතරම කලින්ම ප්‍රහාණය වෙනවා. කලින්ම ප්‍රහාණය වෙනවා. කොහොමද මේ හතර? මේ ධර්ම හතර ප්‍රහාණය වන්නේ කුමන අවස්ථාවවලදීද? ඒ ධ්‍යාන හතරෙහි උපචාරක්ෂණයේදී. ඒ ධ්‍යාන හතරේ උපචාරක්ෂණයේදී. මෙසේ මේක තමයි දක්වන්නේ. කායික දුක්ඛය ප්‍රථම ධ්‍යානයේ උපචාරක්ෂණයේදී දුර වෙයි. කායික සුඛ කායික දුක්ඛය ප්‍රථම ධ්‍යාන උපචාරක්ෂණයේදී. අපි ඒක බලන්නට ඕනේ කොහොමද මේක අරගෙන තියෙන්නේ කියලා. දෝමනස්සේ ဒုတိය ධ්‍යාන උපචාරක්ෂණයේ දුර වේ. ඒතර කායික දුක්ඛය අපි ඒක වෙනම මේක ලියමු. වේදනාව ගත්තම වේදනාව ඉන්ද්‍රිය බෙහෙදෙන් පස්වදෑරුම් සුඛ සෝමනස්ස දුක්ඛ දෝමනස්ස උපේක්ඛා. පොලිම්ම කියනවා දුක්ඛය කියන්නේ කායික දුක්ඛය. මේකෙන් මේ දෙක කායිකයි. සුඛ දුක්ඛ කියන දෙක කායිකයි. සෝමනස්ස දෝමනස්ස කියන දෙක මානසිකයි. එකත් ලියා ගන්නට ඕන අවශ්‍යයි. කායික මේක මානසික. උපේක්ෂාව සාමාන්‍යයෙන් මානසික ලෙස හඳුන්වනවා. ඒකේ පරයයක් තියෙනවා. කායික මානසික දෙකටම ගන්න පුළුවන් ක්‍රමයක්. කායික සහ මානසික. ඒක කායික ගන්නේ දෙපස් විඥානයේ ඇතුළෙන් චක්කු සෝත ගාන ජීවහා කියන විඥානවල තියෙන උපේක්ෂාව කායික උපේක්ෂාව ලෙසත් ඉතිරියව මානසික උපේක්ෂාව ලෙසත් ගන්න පරයය ක්‍රමයක් තියෙනවා. නැත්තම් මේ සියල්ලම මානසික උපේක්ෂාව ලෙස සලකන්නත් පුළුවන්. හරිනේ. එතකොට ඒක සාමාන්‍යයෙන් ඒක කායික මානසික ભેදේ ඔය විදිහට තමයි අරන් තියෙන්නේ උපේක්ෂා වේදනාවේදී. එතකොට මේක කායික දුක්ඛේ ප්‍රථම ධ්‍යානී උපචාරක්ෂණේදී මේකෙන් අදහස් වෙනවා කායික දුක්ඛය. මේ කියන්නේ කායික දුක්ඛය දුරු වෙන්නේ ප්‍රථම ධ්‍යාන උපචාරයේදී කියලා. උපචාරයේදී දුරු වෙනවා. දෝමනස්සය දුරු වෙනවා කියලා කියනවා ဒုတိය ධ්‍යාන උපචාරයේදී. දුපය ධ්‍යාන උපචාරයේදී මේක දුර වෙනවා කියලා අදහස් කරලා තියෙනවා විසුද්ධි මාර්ගය. ඊළඟට කායික සුඛය තෘතිය ධ්‍යානයේ උපචාරයේදී. තෘතිය ධ්‍යාන උපචාරයේදී ඊළඟට සෝමනස්සය මානසික සෝමනස්සය චතුර්ථ ධ්‍යාන උපචාරයේදී. මේ තමයි අටුවාවල විස්තර කරලා තියෙන්නේ. ඊට පස්සේ අටුවාවල මේක තමත විස්තර කරනවා. මෙහෙම වුණාට, මෙහෙම සඳහන් කරලා තිබුණාට මෙසේ ඒ ධානයේ උපචාරයේදී කායික දුක්ඛ ආදී දුරවන්නේ පැවසුවද? පුරාණ අටුවාවල මේක දක්වලා තියෙනවා. එසේ පැවසුවද? සංයුත්ත නිකායේ උප්පටිපාටික සූත්‍රයේදී එම ධාන ඒ ධාන ෂණයේදී කායික දුක්ඛ ආදී දුරවන බව දක්වා ඇත. එතකොට උප්පටිපාටික කියලා සූත්‍රයක් තියෙනවා. උප්පටිපාටික සූත්‍රයට අනුව මේවා දුරවන්නේ මේක අටුවාවේ දක්වලා තියෙන විවරණය. මේක වැරදි නෙවෙයි. නමුත් උප්පටිපාටික සූත්‍ර පරයය හැටියට ඒකේ හැටියට මේවා දුරවන්නේ ඒ උපචාරයේදී නෙවෙයි ධානාක්ෂණයේදී. ඒකේ හැටියට කායික දුක්ඛ ඉතිරි නැතුව දුර වෙනවා ප්‍රථම ධානයේදී. දෝමනස්සේ දුර වෙනවා ද්විතිය ධානයේදී. සුඛය දුරු වෙනවා තෘතිය ධානයේදී. සෝමනස්සය චතුර්ථ ධානයේදී. මේක තමයි ඒකේ දුරු වෙන්නේ. එතකොට සෝමනස්සය චතුර්ථ ධානයේදී දුරු වීම සිද්ධ වෙනවා. හරිනේ. එතකොට එම සූත්‍රයේ සඳහන් කරන ලද්දේ කියන ලද වේදනාවන්ගේ බලවත් නිරෝධයයි. බලවත් නිරෝධය ප්‍රහාණයයි. එතකොට උපචාරයේදී වෙන නිරෝධයට වඩා බලවත් නිරෝධයක් තමයි එතන අදහස් කරන්නේ. හුදු නිරෝධයක් ප්‍රහාණයක් නොවේ. ඒ වේදනාවන් අදාළ ධ්‍යානයේදී උපචාරෂණයේදී ප්‍රහාණය වුවද ඒවායේ බලවත් ප්‍රහාණය සිදුවන්නේ ධ්‍යානක්ෂණයේදීද? ඒක ධ්‍යානක්ෂණයට බලවත් ප්‍රහාණය. කෙලෙස් වලටත් එහෙමනේ. ඒ කියන්නේ උපචාරයෙන් ප්‍රහාණය වුණාට වඩා බලවත් ප්‍රහාණයක් ධානයේදී සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා ඒ ධානශනේදී කෙලස් තව තවත් යටපත් වීම සිද්ධ වෙනවා. දැන් මෙතනදී සූත්‍රයේ අටුවාවේ කිව්වා ඒ ධානවල උපචාරයේදී තමයි මේ කියන වේදනා. කායික දුක්ඛය ප්‍රථම ධාන උපචාරයේදී. මානසික දෝමනස්සය නැත්නම් මානසික දුක්ඛය ဒုတိය ධාන උපචාරයේදී. කායික සුඛය තෘතිය ධාන උපචාරයේදී. මානසික සෝමනස්සය නැත්නම් මානසික සුඛය චතුර්ථ ධ්‍යාන උපචාරයේදී. ඊට පස්සේ උප්පටිපාටික කියන සූත්‍රය කිව්වා ඒවා දුරු වෙන්නේ ගැඹුරුම ප්‍රහාණය සිද්ධවන්නේ උපචාරයටතර ධ්‍යානක්ෂණයේදී. එතකොට ප්‍රථම ධ්‍යානයේදී තමයි ෂණයේදී තමයි කායික දුක්ඛය දුරවන්නේ. ဒုတိය ධ්‍යාන ෂණයේදී මානසික දුක්ඛය දුර වෙනවා දෝමනස්සය. චතුර්ථ තෘතිය ධ්‍යානයේදී කායික සුඛය දුර වෙනවා. චතුර්ථ ධානයේදී මානසික සුඛය කියන සෝමනස්සය දුර වෙනවා. මේ තමයි මේ ප්‍රහාණය වෙන ප්‍රතිපිළිවෙල. එතකොට උපචාර අවස්ථාවවලදී ප්‍රහාණය වෙන බව ඇත්ත. නමුත් ගැඹුරු ප්‍රහාණය සිද්ධ වෙන්නේ ධානාක්ෂණයේදී. ඒකට බලමු අපි දුක්ඛින්ද්‍රියාගේ ප්‍රහණිතා වැදගත් කරුණු කාරණා ගාශියක් මේකෙන් අපිට එළි වෙනවා. ඒක ඉතා වැදගත් තමන්ගේ භවනාවට ධර්මඥාණයට. ඉසුක්කි දුක්ඛින්ද්‍රියේ ප්‍රහාණය කායික දුක්ඛේ නානා ආවර්ජන වාර ඇති ප්‍රථම ධානයේහි උපචාරක්ෂණයේදී නිරුද්ධ වූද. ඒ කියන්නේ උපචාරයට එනකොටම කායික දුක්ඛයක් නැහැ. බොහෝම සැනසille තමන්ට භවනාව කරගෙන යන්න පුළුවන්. මැසි මදුරුවන්ගේ දෂ්ට කිරීම වැරදි ලෙස හිඳීම නිසා ඇතිවන වෙහෙස නිසාද නැවත ඇතිවිය හැකිය. නැවත ඇති වෙන්නට පුළුවන් මේ දුක්ඛය. ඉමන්දයත් කායික දුක්ඛ වේදනාව ඒට ප්‍රතිපක්ෂ ධර්මයන්ගේ නොනසන ලද නිසායි. ඉතාල වැදගත් නම් මේ පාඩේ. කියන්නේ කායික දුක්ඛය ගත්තම ඒකත් යටපත් කිරීමක්. ඒකත් නැසීමක් කරන්නට පුළුවන්. ඒක නසන්නට ඕනේ කායික සුඛයෙන්. ඒකට ප්‍රතිපක්ෂ දෙයින් නසන්නට ඕන. එතකොට අපි කියන කෙලෙස් නැසීම කියලා එකක් තියෙනවා. කෙලෙස් යටපත් කිරීම, කෙලෙස් දුරු කිරීම, ධානාංග දුරු කිරීම කියලා තියෙනවා. මේ ගන්නේ කෙලින්ම අභ්‍යාකත ධර්මයන් දුරු කිරීමක්. මොනවද මේ? කායික දුක්ඛය පවා දුරු කරන්නට ඕන. කොහොමද එන්නේ මේක? මන්දයත් කායික දුක්ඛ වේදනාව ඒට ප්‍රතිපක්ෂ ධර්මයන්ගේ නොනසන ලද නිසාය. දුක්ඛ වේදනාවට ප්‍රතිපක්ෂ ධර්මයේ කායික සුඛයයි. කායික දුක්ඛයට ප්‍රතිපක්ෂ දෙය කායික සුඛයයි. ප්‍රථම ධ්‍යාන අර්පණාව තුලදී ප්‍රීතිය විසින් ප්‍රනීත චිත්ත දිරු මුළු කය පුරා පැතරීම නිසා මුළු කයම සුඛයට බැසගනි. සැපයට බැසගත් කයෙහි දුක්ඛින්ද්‍රිය ප්‍රතිපක්ෂ ධර්මයන් විසින් මනාකොට නසන ලද නිසා මනාකොට නිරුද්ධ වූයේ වෙයි. ඒ නිසා මෙතන වැදගත් වෙනවා. ඒ කියන්නේ සුඛයට බැසගත්තම කය, ඒ කියන්නේ ප්‍රීතියේ තියෙන පරණ කෘත්‍යය කියලා ගන්නවා. පරණ කෘත්‍ය කියන්නේ ප්‍රනීත චිත්තජ රූපයේ මුළු කය පුරා පැතරීම තමයි ප්‍රීතියේ කෘත්‍යය. ඉතින් උපචාරයට වඩා මේක අර්පණාක්ෂණයේදී බලවත්. එතකොට මුලින්ම භවනා කරන් එනකොට ඒ යෝගියා මුලින්ම උපචාරයට සමාදිනු ලොකු සැපයක් අත් විඳිනවා. කායික දුක්ඛ ආදී දුරු වෙනවා. නමුත් මේක නැවත නැවත හට ගන්නට පුළුවන්. ඉතින් ඒක ධ්‍යාන ලැබූ කෙනාටත් පසුපසු හට ගන්නට පුළුවන්. නමුත් එහෙම හට ගන්නට පුළුවන් තම තියෙනකොට ඒකේ තාම අර සුඛය ඇති කරවලා කය තුල තියෙන දුක්ඛය ඇතිවීම යටපත් කරලා නැහැ. ඒ කියන්නේ සුඛය ගෙනාවොත් කයට ඒක තුල දුක්ඛයේ තියෙන හේතු නැසුවා බවට පත් වෙනවා. ඒ නිසා ඒ ධ්‍යානයටපත් වෙනකොට තමයි ප්‍රනීතම චිත්තද රූප කය පුරා ඇති වෙලා ඒ දුක්ඛයට ප්‍රතිපක්ෂ තත්වයකට අපේ කය පත්වන්නේ. ඒ නිසා ඒ ප්‍රථම ධ්‍යානයේ තියෙන ප්‍රීතිය හේතු කරගෙන, ඒ කියන්නේ උපචාර කාලයේදී භවනාව සිද්ධ කරන් ඇවිල්ලා උපචාර ප්‍රථම ධ්‍යාන උපචාර ෆස්ට් ධ්‍යාන උපචාරයේදී භවනාව සිද්ධ කරන් එනකොට දුක්ඛින්ද්‍රිය යටපත් වෙනවා. දුක්ඛින්ද්‍රිය කියලා කියන්නේ දුක්ඛ කායික දුක්ඛ. මේක යටපත් වෙනවා. නමුත් ප්‍රථම ධ්‍යානයේදී තියෙන ප්‍රීතිය, මෙතනත් ප්‍රීතිය තියෙනවා. නමුත් මේකේ තියෙන ප්‍රීතිය බලවත් ප්‍රීතියක්. ඒක බලවත් ප්‍රීතියක්. ඒ ප්‍රීතිය විසින් ඇති කරනවා ඊටාම් ප්‍රනීත චිත්තද රූප තමන්ගේ సంతානය තුල. මේ චිත්තද රූප సంతානය තුල හැටගන්නකොට මේ කයෙහි දුක්ඛ ඉන්ද්‍රිය පහලට ගිහිලා තිබුණත් මේ අපේ මනුස්ස කය ලෙස ගත්තොත් මේ ප්‍රීතියෙන් ඇති කරන අතිශය ප්‍රනීත මේකිනු චිත්තද රූප ඇති කරනවා. මේ ප්‍රීතියනත් ඇති කරනවා. මේක බලවත් අතිශය බලවත්. ඒතොර මේ ඇති කරන චිත්තද රූප හේතු කරගෙන මේ කයෙහි දුක්ඛ වේදනාවට ප්‍රතිපක්ෂ ධර්මයක් තමයි ඇවිල්ලා තියෙන්නේ. දුක්ඛ වේදනාවට ඉඩ ඇහැරලා තියෙන්නේ. තව ප්‍රනීත සුඛ රූප හට ගන්න නිසා. ඒ නිසා කායික දුක්ඛ වේදනාව ප්‍රථම ධ්‍යානයේ නැසුවා කියලා සලකන්නට පුළුවන්. ඒක උපචාර අවස්ථාවේ ඉඳලා මේ ඒ සැපය යෝගිය අත්දකිනවා. ඒ දුක්ඛ වේදනාව යටපත් වෙනවා. කායික දරත එහෙම නැති වෙලා යනවා. නමුත් ඒක බලවත් ලෙසම සිද්ධවන්නේ ප්‍රථම ධ්‍යාන ක්ෂණයේදී. ඒ නිසා තමයි දුක්ඛේන්ද්‍රියේ ප්‍රහණය. ඒක දුක්ඛස්සච පහනා කියන එක තේරුම් ගන්න. පුබ්බේව කියලා කියන්නේ කලින්ම දුක්ඛය දුරු කරනවා කියලා. ඒ කලින්ම දුක්ඛය දුරු කරන්නේ ප්‍රථම ධ්‍යානෙ නැත්තම් ප්‍රථම ධ්‍යාන උපචාරය කියලා ගත්තත් කමක් නැහැ. ප්‍රථම ධ්‍යානය කියලා ගත්තත් කමක් නැහැ. සූත්‍ර පරියාය. ඊටසේ දෝමනස්ස ඉන්ද්‍රියේ ප්‍රහණය ගත්තම දෝමනස්ස ඉන්ද්‍රිය නානා ආවර්ජන ඇත්වාර ඇති ဒုတိය ධ්‍යාන උපචාරයේදී ප්‍රහාණය වුවද ඒක දෝමනස්සේ එකේ ප්‍රහාණ වුණා කියලා සලකනවා. දෝමනස්සේට හිතකර ප්‍රත්‍ය එම උපචාරයේ ප්‍රහීන නැත. ඒක ඉතා වැදගත්. ඒ කියන්නේ යම් කිසි ධර්මයක් ප්‍රහාණය කරන්න යනකොට එයාගේ හිතකර ධර්මත් අපි දුරු කරන්නට ඕනේ. එයාට යාළුවෝ ඉන්නකොට එයාගේ හිතකර දේවල් තියෙනකොට ඒ ධර්මයේ දුරු කළ තිබුණත් නැවතේ හටගන්න ඉඩ තියෙනවනේ. ඒ කියන්නේ දෝමනස්සේ හේතු ටික දෝමනස්සේ යටපත් කරලා තියෙන්නේ. හැබැයි දෝමනස්සේ හේතු අපි ළඟ තියෙනවා නම් දෝමනස්සේ සම්පූර්ණයෙන් යටපත් කළා කියලා සලකන්නට සුදුසු නැහැ. දෝමනස්සේ හේතු අපි ළඟ තියෙනවා නම් දෝමනස්සේ සම්පූර්ණයෙන් යටපත් කරා කියලා සලකන්නට සුදුසු නැහැ. මොකද්ද දෝමනස්සේ හේතු? ඒක වැදගත් වෙනවා. දෝමනස්සේ හේතු තමයි විතක්කයයි ਵਿਚාරයයි. දෝමනස්සේ හේතු විතක්ක ਵਿਚාර දෙන්න. මොකද බලමු. එබැවින් ဒုတိය ධ්‍යාන උපචාරයේදී දෝමනස් ඉන්ද්‍රිය මනාකොට නිරුද්ධන වේ. දෝමනස් ඉන්ද්‍රිය ප්‍රත්‍ය නම් විතක්කේස ਵਿਚාරයයි. ဒုတိය ධ්‍යාන උපචාරයේහි විතක්කේස ਵਿਚාරය ඇති නිසා කායික වෙහෙසද මානසික වෙහෙසද ඇති වී දෝමනස්ස ඉපදිය හැක. බොහෝ වේලා කල්පනා කරන විට, විතර්ක කරන විට, විමසා බලන විට, ਵਿਚාරය කරන විට මගේ හදේ වෙහෙසුනි. සිතද පෙළුණේය යයි සාමාන්‍ය ජනයා පවසයි. එබැවින් විතක්කේ සහ ਵਿਚාරය කායික සහ මානසික වෙහෙසට ඛේදයට ප්‍රත්‍යවන බව දත යුතුයි. විශේෂයෙන්ම මානසික එක තමයි. කායික එක අපි දුරු කරා කියලා කිව්වනේ. මානසික වෙහෙසට මේ දෝමනස්සය බලපානවා. කායික එක ප්‍රථම ධානයෙන් යටපත් කරා මානසිකකට හේතු තියෙනවා. එතකොට ဒုတိය ධානයෙන් මොකද වෙන්නේ? අපි ඊළඟ මේකට ගියොත් එහෙම ဒုတိය ධාන උපචාරයේදී ဒုတိය ධාන උපචාරය ဒုတိය ධාන උපචාරයේදී අපි දෝමනස්සය යටපත් කරනවා කියලා සලකනවා. දෝමනස්සය යටපත් කළා. හරිනේ? ඒ නමුත් මේ ဒုတိය ධාන උපචාරයේ මොකද ဒုတိය ධාන උපචාරයේ තියෙන්නේ අභිධර්මයේ දන්න අයට තේරෙයි. අනිත් අය ටිකක් ඒක කමක් නැහැ ඒක නොතේරුණාට. විතක්ක ਵਿਚාර කියන චෛතසික දෙක අනිවාර්යෙන් කාමසෝභන සිත්වල තියෙනවා. කාමසෝභන සිත්ත දෙක කියන්නේ මේක රහතන් වහන්සේ කෙනෙක් වැඩුවා වෙන රහතන් වහන්සේ නෑ ඉතින් දෝමනස්ස ඉන්ද්‍රිය කොහෙත් ප්‍රහාණය වෙලා අපි ගත්තොත් සාමාන්‍ය ප්‍රතග්ජනෙක් නැත්නම් ආරයන් වහන්සේ කෙනෙක් සාමාන්‍ය යට ආරයන් වහන්සේ කෙනෙක් ගන්නකොට උන්වහන්සේගේ මෙතන විතක්ක ਵਿਚාර දෙන්න තියෙනවා. විතක්ක ਵਿਚාර දෙන්න. විතර්ක ਵਿਚාර. මේ විතක්ක ਵਿਚාර දෙන්න මේ දෝමනස්සයට හිත කරයි. දෝමනස්සේ යටපත් කළත් මේ දෝමනස්සෙට හිතකර විතක්ක ਵਿਚාර දෙන්න ඉන්න නිසා දෝමනස්සේ මනාකොට ප්‍රහාණය වුණේ නෑ ලෙස සලකන්නට. හැබැයි ဒုတိය ධ්‍යානය ගත්තොත් ဒုတိය ධ්‍යානයේදී මේ විතක්ක ਵਿਚාර දෙන්න නෑ. විතක්කයක් නෑ. ਵਿਚාරයක් නෑ. ඒ විතක්ක ਵਿਚාර දෙන්න නැති නිසා මේ දෝමනස්සේ හිතකර ධර්ම නැති නිසා මේ දෝමනස්සය වඩාත් ප්‍රහාණය වෙනවා. දෝමනස්සේ හිතකර ධර්ම වඩාත් ගැඹුරින් ප්‍රහාණය වුණා ලෙස සලකනවා. ඉතින් ඒකට හේතුව තමයි ဒုတိය ධ්‍යානයේ ප්‍රහාණය වුණාට මේක නිවැරදි මේ ප්‍රහාණය. නමුත් විතක්ක ਵਿਚාර දෙන්න ඉන්න නිසා ඒක බලවත් ප්‍රහාණයක් නෙමෙයි. මොකද යම් කිසි ධර්මයක හිතකර ධර්ම තියෙනවා නම් ඒ ධර්මයේ යටපත් කරත් ඒ හිතකර ධර්ම තියෙනකොට ඒ ධර්මයේ මනාකොට යටපත් උනාලේ සලකන්නේ නැහැ. ඕක අපිට ආනමත හමු වෙනවා පංචක ණය ක්‍රමයෙන් ප්‍රථම ධ්‍යානයේ, ဒုတိය ධ්‍යානයේ, තෘතිය ධ්‍යානට එනකොට. ဒုတိය ධ්‍යානයේ තියෙන්නේ ඒකෙදි විචාර පීතිසුඛ ඒකග්ගතා කියන හතර දෙනා. විචාර පීතිසුඛ ඒකග්ගතා කියන හතර දෙනා තියෙනකොට ඒ පංචක ණය ක්‍රමයේ ဒုတိය ධ්‍යානයේ විතර්කේ මනාකොට යටපත් උනේ නැහැ කියලා සලකනවා. මොකද විතක්ක ਵਿਚාර දෙන එකිනෙකට සහයෝගීව ඉන්න නිසා විතක්කේ දුරු කරත් ਵਿਚාරේ තියෙනවා නම් විතර්කේ මනාකොට යටපත් උනේ නැහැ කියලා සලකනවා. ඒකට හේතුව ਵਿਚාරේ ප්‍රසංසක. ඒ කියන්නේ ਵਿਚාරේ පැවතීම. ඒ විදිහටම දෝමනස්ස යටපත් උනත් විතක්ක ਵਿਚාර දෙන්න තියෙන නිසා මේකේ දෝමනස්සය මනාකොට යටපත් උනා කියලා සලකන්නේ නැහැ. ඉතින් ඒ නිසා ဒုတိය ධ්‍යානෙන් තමයි මේක මනාකොට යටපත් වුණා ලෙස සලකලා තියෙන්නේ. ඒතරයි විතක්ක ਵਿਚාර දෙන්නගේ නැතිවීම හේතු කරගෙන. එසේ සුඛින්ද්‍රිය ප්‍රහාණය ගත්තම සුඛින්ද්‍රිය කොහොමද ප්‍රහාණය? ඒකත් මේ විදිහම තේරුම් ගන්නට ඕනේ. සුඛින්ද්‍රිය ප්‍රහාණය සිද්ධ වෙනවා කියලා කියන්නේ තෘතිය ධ්‍යාන උපචාරයේදී. ဒုတိය ධ්‍යාන උපචාරයේදී සුඛින්ද්‍රිය කියලා කියන්නේ කායික සුඛය. සුඛින්ද්‍රිය ප්‍රහාණය වුණා ලෙස සලකනවා. නමුත් මේකේ පවතිනවා ප්‍රීතිය කියන චෛතසිකය. ප්‍රීතිය කියනවා පරණ කෘත්‍ය කියලා එකක්. පරණ කෘත්‍ය කියලා කියන්නේ මුළු කය පුරාම ප්‍රසන්න චිත්ත දූප පතුරවනවා. ඒ නිසා සාමාන්‍යයෙන් තෘතිය ධ්‍යාන උපචාර සිතෙහි මොකද තෘතිය ධ්‍යානයේ සෝමනස්ස සිතක් නිසා තෘතිය අධ්‍යාන උපචාරයේහි ප්‍රීතිය පවතිනවා. සෝමනස්සය ප්‍රීතිය දෙකම පවතිනවා. සෝමනස්සයක් කියන නිසා ඒකේ ප්‍රීතිය පවතිනවා. මොකද කාමාවචර මට්ටමේ ප්‍රීතියෙන් නැතුව සෝමනස්සය පවතිනවා කියලා එකක් නැහැ. ඒ නිසා මේ සුඛින්ද යටපත් කරාට ප්‍රීතිය විසින් පරණ කෘත්‍ය සිද්ධ කරන නිසා ඒක කරන්නට මේ ප්‍රීතිය පවතින නිසා මනාකොට යටපත් උනේ නැහැ ලෙස සරකන. හැබැයි තෘතිය ධ්‍යානයට යනකොට ප්‍රීතිය නැහැ. ප්‍රීතිය ප්‍රහාණය වෙලා. ප්‍රීතිය ප්‍රහාණය වෙලා නිසා අර පරණ කෘත්‍ය සිද්ධවන්නේ නැහැ. ප්‍රීතියෙන් කරන පරණ කෘත්‍ය සිද්ධවන්නේ නැහැ. මේකෙන් ඇති කරන්න පුළුවන් ඒ ප්‍රණීත චිත්තජ රූප මේකේ ඇතිවන්නේ නැහැ. ඒ නිසා සුඛින්ද්‍රිය කායික සුඛය වඩාත් හොඳින් සුඛින්ද්‍රිය යටපත් කළා ලෙස සලකනවා. යටපත් සුඛින්ද්‍රිය නානා ආවර්ජන වාර ඇති තෘතිය අධ්‍යාන උපචාරයේදී සුඛින්ද්‍රිය ප්‍රහාණය වුවද එම සිත්වල ප්‍රීතිය ඇත. ප්‍රීතියේ පරණ කෘත්‍ය වශයෙන් ප්‍රණීත චිත්තජ රූප කය පුරා පැතිරෙන බැවින් උපචාරක්ෂණයේදී සුඛින්ද්‍රිය ඉපදිය හැක. ඉපදෙන්නට පුළුවන් සුඛින්ද්‍රිය නැවත නැවත හට ගන්න පුළුවන් විටින් විට හට ගන්න පුළුවන් උපචාරක්ෂණයේදී මේක නිසා ඒ කියන්නේ ධානයෙන් ඒකේ උපචාරයෙන් එළියට යන්න පුළුවන්. නමුත් තෘතිය ධානයේදී සුඛින්ද්‍රියට හේතු වන ප්‍රීතිය සම්පූර්ණයෙන්ම නිරුද්ධ බැවින් සුඛින්ද්‍රිය තෘතිය ධානයේදී බලවත් ලෙස ප්‍රහාණය වෙන බවද මෙතනත් තරවන්නේ මේ ද්විතිය ධානයේ වගේමයි. දෝමනස්සය ද්විතිය ධාන උපාචාරයේදී දෝමනස්සය යටපත් වුණත් විතක්ක ਵਿਚාර දෙන ඉන්න නිසා මනාකොට යටපත් වුණාලේ සලකන්නේ නැහැ. මෙතනත් සුඛින්ද්‍රිය යටපත් වුණාලේ සලකුවට ප්‍රීතිය පවතින නිසා සුඛින්ද්‍රිය මනාකොට යටපත් වුණාලේ සලකන. මේක අකුසලයන්ට වැදගත්. මොකද මේ කතාව යම්කිසි අකුසලයක් අපි යට කරාට යම්කිසි අකුසලයක් අපි උපදින එක වළක්වගෙන හිටියට ඒ අකුසලයට හිතකර දේවල් අපි ළඟ තියෙනවා නම් ඒ අකුසලේ මනාකොට ප්‍රහාණය වුණාලේ සලකන්නේ නැහැ. හිතකර දේවල් තියෙනවා නම් ඒක තමයි අපි කියන්නේ සාමාන්‍යයෙන් සම කෙනෙක් සීලයක් රකින්නකොට යම්කිසි දුසිල් කම් වලින් වැළකී සිටිනවා. දුසිල් කම් වලින් වළකිනවා. ප්‍රාණඝාතයෙන් වළකිනවා. සොරකමින් වළකිනවා. කාමීච්ඡාචාරයෙන් වළකිනවා. හැබැයි එයා තුළ ප්‍රාණඝාතය, සොරකම, කාමීච්ඡාචාරය, මුසාවාදයේ සම්බන්ධයෙන් සිටිවිලි හට ගන්නවා. එයා කොහොම හරි වෙහෙස මහන්සියෙන් මේක යට කරනවා. නමුත් එයාගේ හිත ඒවට බරයි. කාමයේ පැත්තට බරයි. ප්‍රාණඝාතයට හිතයි. ඒව තියේදී තමයි මේක බලෙන් යටපත් කරලා තියෙන්නේ. එතකොට යටපත් කිරීම බලවත් යටපත් කිරීමක් නෙවෙයි. මොකද හේතුව ඒ ප්‍රාණඝාත ආදී සිදුවන්නේ සිටිවිලි උඩුදුවලනේ. එතකොට ඒ සිටිවිලි අපි ළඟ තියෙන තාක්කල් ඒ දුස්සීලී යටපත් කරත් දුස්සීලී ඇති වෙන්නට ඉඩ නොදුන්නත් ඒ වෙලාවේ ඒ අර ගති ස්වභාව ටික දුර වෙලා නැති නිසා ඒක මනා ප්‍රහාණයක් වන්නේ නැහැ, ගැඹුරු ප්‍රහාණයක් වන්නේ නැහැ. ඒ නිසා තමයි කියලා තියෙන්නේ සාරෝදේවකන සාංශල වගේ ස්වාමීන් වහන්සේලා ඒ සීලය කෙලෙස් සහිතව ඉඳගෙන බොහොම අමාරුවෙන් අර ඒ පව්කම් කරන්න කැමැත්ත සහිතව කවුරු හරි සීල් රකි කැමැත්ත තියෙනකොට සීල් රකින්නකොට ඒ සීලේ දුර්වලයි. ඒ නිසා සීලය ශක්තිමත් කර ගැනීම සඳහා මුළු సంతාණයම වෙනස් කරගන්න. අපේ සිතවිලිපව වෙනස් කරගන්නට ඕනේ. ඒ සිතවිලිපව වෙනස් වෙනකොට තමයි ඒ සීලය ශක්තිමත් වෙන්නේ. ඒ දුස්සීල ප්‍රහාණය වඩාත් ගැඹුරු වන්නේ. ඒ වගේ තමයි සුඛින්ද්‍රිය යටපත් වුණාට සුඛින්ද්‍රියේ හේතුව තියෙනවා නම් ඒක ගැඹුරු යටපත් කිරීමක් ලෙස සලකන්නේ නැහැ. තෘතිය ධ්‍යානයේදී ප්‍රීතිය නැති නිසා ඒ සුඛින්ද්‍රිය යටපත් වීම ගැඹුරු යටපත් වීමක් ලෙස සලකනවා. එතකොට දෝමනස්සයටත් එහෙමයි. දෝමනස්සයෙන් දුරු කිරීම විතක්ක ਵਿਚාර දෙන්න තියෙන නිසා දෝමනස්සේ නැවත නැවත හට ගැනීමේ ඉඩක් තියනවා කියලා ගන්නට ඉඩක් තියනවා කියලා ගන්නවා. එතකොට ඒ දෝමනස්සය වඩාත් හොඳින් යටපත් වන්නේ ද්විතිය ධ්‍යානයට සමවැදීමෙන් පසුයි. ඊට පස්සේ එනවා බලතර සෝමනස්ස ඉන්ද්‍රියේ ප්‍රහාණය. සෝමනස්ස ඉන්ද්‍රිය නානා ආවර්ජන ඇති චතුර්ථ ධ්‍යාන උපචාරයේදී ප්‍රහාණය වෙයි. චතුර්ථ ධ්‍යාන උපචාර සමාධියත් උපේක්ෂක සමාධිය. ඒ කියන්නේ චතුර්ථ ධ්‍යාන උපචාරයට එනකොටත් ඒ වෙලාවේ පහළ වෙන්නේ උපේක්ෂක වේදනාව. දැන් උදාහරණෙ චතුර්ථ ධ්‍යානය ගත්තොත් චතුර්ථ ධ්‍යාන උපචාරය දැන් චතුර්ථ ධ්‍යානය. චතුර්ථ ධ්‍යාන උපචාර මේ දෙකේම තියෙන උපේක්ෂා වේදනාව. ඒකේ සෝමනස්සයක් නැහැ. කොහොමද අපි මේක තේරුම් ගන්නේ? චතුර්ථ එම උපචාරයේ ඇත්තේ උපෙක්ඛින්ද්‍රිය. ඒකේ තියෙන උපේක්ෂා ඉන්ද්‍රිය. නමුත් එම උපචාරයේ සෝමනස් ඉන්ද්‍රියට ආසන්නයි ලෙස සලකලා තියෙනවා. ඒකේ තියෙන ආසන්න භාවය. ප්‍රීතියට මෙන් දුරස් නොවේ. ඒ කියන්නේ මේ උපේක්ෂා ඉන්ද්‍රිය මෙතන තියෙන උපේක්ෂාව උපෙක්ඛා කියන ඉන්ද්‍රිය උපෙක්ඛින්ද්‍රිය මේ උපෙක්ඛින්ද්‍රිය දැන් කලින් මෙයා සෝමනස්සයක තමයි සෝමනස්ස ප්‍රීතියෙන් තොර සෝමනස්ස ධානයක තමයි මෙයා හිටියේ. ප්‍රීතිය නැති සෝමනස්සයේ තියෙන ධානයක. ඒ නිසා මේ උපෙක්ඛින්ද්‍රිය සෝමනස්සට ළඟයි. ප්‍රීතියට දුරයි. ප්‍රීතියට ගොඩක් දුරයි උපෙක්ඛින්ද්‍රිය. නමුත් සෝමනස්සට ළඟයි. ඒ නිසා තමයි කියන්නේ නමුත් මේ උපචාරය සෝමනස් ඉන්ද්‍රියට ආසන්නයි. ප්‍රීතියට මෙන් දුරස් නොවි. තවද උපෙක්ඛින්ද්‍රිය අර්පණා ප්‍රාප්ත වී නොමැති නිසා සෝමනස්සේ මනා කොට ඉක්මවා නැත. ඉතා වැදගත් කරුණක් මේක. ඒ කියන්නේ උපෙක්ඛින්ද්‍රියෙන් සෝමනස්සේ ඉක්මවනවා කියන. හැබැයි උපෙක්ඛින්ද්‍රිය මනා කොට ඉක්මන අර්පණා ප්‍රාප්ත විය යුතුයි. අර්පණා ප්‍රාප්ත වෙනවා කියලා කියන්නේ හොඳට අරමුණක සමාධිමත් වෙන්නට ඕනේ. හොඳට අරමුණක සමාධිමත් වෙන්න. හොඳ ස්ථාවර වෙන්නට ඕනේ. ඒ ස්ථාවර භාවයේ එනකන් චතුර්ථ ධානයෙන් මේ උපෙක්ඛින්ද්‍රිය සෝමනස්සේන්ද්‍රියට අභිවැහුවා කියලා කියන්නේ නැහැ. ඒතර උපෙක්ඛින්ද්‍රිය සෝමනස්සේන්ද්‍රිය අභිවානකොට උපචාරයේදී උපෙක්ඛින්ද්‍රිය සෝමනස්සේට සමාන කිට්ටුයි. ඒ වගේම මේ උපෙක්ඛින්ද්‍රිය තාම අර්පණා ප්‍රාප්ත වෙලා නැති නිසාත් සෝමනස්සේ මනාකොට ඉක්මවලා නැහැ. එබැවින් චතුර්ථ ධ්‍යාන උපචාරයේදී සෝමනස්සේන්ද්‍රිය ඉපදී හැක ඉපදෙන්නට පුළුවන්. චතුර්ථ ධ්‍යාන උපචාරයේ සිටින විට අතරින් පතර සෝමනස්සේන්ද්‍රිය ඉපදී හැක. එතේ වුවද චතුර්ථ ධ්‍යාන උපචාරයේ සිද්ධ වන චිත්ත වීතිර පූර්වෙහි වන චිත්ත වීති දෙක තුනෙහි ජවනසිත උපාක්ෂාසගත වන්නේයි සමහර ආචාර්යවරු සඳහන් කර ඇත. අපි කෙසේ වෙතත් ඒ කියන්නේ ඒකේ අනිවාර්යෙන් අතරින් පතර සෝමනස්සේ පහළ වෙන්නට පුළුවන් ඒ උපේක්ෂා උපචාරයේ ඉන්නකොට අතරින්. නමුත් අවසාන හරියේදී අනිවාර්යෙන් ඒක උපේක්ෂා සහගතම වෙනවා. නමුත් චතුර්ථ ධ්‍යාන ශ්‍රේණියේදී උපේක්ඛින්ද්‍රිය අර්පණා ප්‍රාප්ත වීමෙන් සෝමනස්සේ මනාකොට ඉක්මවා ඇති බැවින් සෝමනස්සයට බොහෝ දුර බැවින්ද මනාකොට ඉක්මවා ඇති බැවින්ද සෝමනස්සයට ගොඩාක් දුර බැවින්ද ඒ කියන්නේ උපචාරයේ ළඟ වුණාට අර්පණා ප්‍රාප්ත වෙනකොට උපේක්ඛින්ද්‍රිය දුරයි. මෙතන උපේක්ඛින්ද්‍රිය මේකෙත් තියෙන උපේක්ඛින්ද්‍රිය නිසා සෝමනස්සේ යටපත් වුණාලේ සලකනවා. නමුත් උපේක්ඛින්ද්‍රිය ධානයේදී ඒක වඩාත් හොඳින් යටපත් වුණා ලෙස සලකලා තියෙනවා. ඒක වඩාත් හොඳින් යටපත් වුණා ලෙස සලකලා තියෙනවා. චතුර්ථ ධ්‍යාන ශ්‍රේණියේදී උපෙක්ඛින්ද්‍රිය අර්පණා ප්‍රාප්ත වීමෙන් සෝමනස්සේ මනාකොට ඉක්මව ඇති බැවින්ද සෝමනස්සේ බොහෝ දුර බැවින්ද චතුර්ථ ධ්‍යානයේදී සෝමනස්සේන්ද්‍රිය නූපදී. එෙහිදී සෝමනස්සේන්ද්‍රිය මනාකොට ප්‍රහාණය වෙයි. මෙහිදී පැනනගෙන ගැටලුවක් නම් ඒ ධ්‍යානයන්ගේ උපචාරයේදී ප්‍රහාණය වූ වේදනා හතර චතුර්ථ ධ්‍යාන විස්තරය කිරීමේදී ගෙන ඇත්තේයි දැන. දැන් මේ කියන පුබ්බේව සෝමනස්ස දෝමනස්සානං අත්තගම. උබ්බේව සුකස්සච පහනා දුක්කස්සච පහනා. ඒතර එහෙනම් මේවා ප්‍රථම ධ්‍යාන ဒုတိය ධ්‍යාන ආදී උපචාරවල දුර වෙලා තියෙනවා නම් එතකොට දැන් මේකේ හැටියට සෝමනස්සින්ද්‍රිය විතරයි චතුර්ථ ධ්‍යානෙ දුර වෙලා තියෙන්නේ. සෝමනස්සින්ද්‍රිය විතරයි. එතකොට හරියට දුර වෙලා තියෙන්නේ. නැත්තම් සෝමනස්සින්ද්‍රිය දුර වෙලා තියෙන්නේ චතුර්ථ ධ්‍යාන උපචාරය අටුවා ක්‍රමයෙන් ගත්තොත්. ඒතර කලින්ම මේ දුර වෙච්ච වෙයි මේ චතුර්ථ ධ්‍යානෙන් දුර වෙනවා කියලා අරගන්නේ. ඒකට කරුණු හතරක් තියෙනවා කියලා අටුවාවේ දක්වලා තියෙනවා. කරුණු හතරක් තියෙනවා මේ සියලුම වේදනාවන් චතුර්ථ ධ්‍යානයේදී දුර වෙනවා යයි සලකන්නට කරුණු හතරක්. උපේක්ෂා පහසුවෙන් ග්‍රහණය කර ගැනීමට මේක සඳහන් කරා වෙනවා. ඇයි මේක සඳහන් කරේ උපේක්ෂාවේ චතුර්ථ ධ්‍යානය ඇතුලේ පහසුවෙන් ග්‍රහණය කරගෙන. එමන් තේරුම් ගැනීම සඳහා. අදුක්කම සුඛ වේදනාව තේරුම් ගැනීමට දුෂ්කරය. ඒ පහසුවෙන් තේරුම් ගැනීමට නොහැක. අල්ලා ගැනීමට දුෂ්කර දුෂ්ට ගවයෙක් අල්ලා ගැනීමට ගොපල්ලෙක්. ගවගාලේ සිටින සියලු ගවයන් එකතු කරනවා. ඔක්කොම ගවයෝ ටික එකතු කරනවා. සමහරදී ඊට පස්සේ අනතුරු පිළිවෙලින් එක එක ගවයා ගාලේ එලියට ගන්නේ පිළිවෙල අනුව පැමිණි දුෂ්ට ගවයා එක එක්කිනා පෝලිමට ගන්නකොට ඊළඟට දුෂ්ට ගවයාව අල්ල ගන්නවා. අර එසේම තථාගතයන් වහන්සේ තේරුම් ගැනීමට දුෂ්කර අදුක්කම සුඛ වේදනාව තේරුම් ගැනීම පිණිස සඳහා ඉතිරි සියලු වේදනාවන් එකතු කළා. සියලු වේදනා එකතැනට ඒ දේශනා පාළියට එකතු කරා. අනතුරුව තමන් වහන්සේ විසින් රැස් කළ සියලු වේදනා එනම් සුඛය දුක්ඛය දෝමනස්සය සෝමනස්සය යන වේදනා දක්වා චතුර්ථ ධානයේ වේදනාව සුඛේද නොවේ දුක්ඛේද නොවේ සෝමනස්සේද නොවේ දෝමනස්සේද නොවේ දැක්ක විට ශ්‍රාවකයන්ට පංචම ධානයේ වේදනාව අදුක්කම සුඛ වේදනාවේ පහසුවෙන් තේරුම් ගත හැකි. තමන් වහන්සේ රැස් කළ සියලු වේදනා එන සුඛ දුක්ඛ සෝමනස්ස දෝමනස්ස උපේක්ඛාවත් ගන්න ඕනේ එතනට සියල්ල එකතන කැටි කරා. එකතන කැටි කරලා මොකද කරේ? උපේක්ෂාවත් කැටි කරලා සුඛයත් නෙවෙයි දුක්ඛයත් නෙවෙයි උපේක්ෂා අදුක්කම සෝමනස්සයත් නෙවෙයි දෝමනස්සයත් නෙවෙයි කිව්වම අදුක්කම සුඛ වේදනා උපේක්ෂා වේදනා විතර වෙනවා. හරිනේ? එතකොට ඒක පහසුවෙන්ම තේරුම් ගන්නට පුළුවන්. ඒ නිසා පහසුවෙන් තේරුම් ගැනීමට මේ සියල්ල චතුර්ථ අධ්‍යයනට අරගෙන කතා කරා. අදුක්කම සුඛ චේතෝ විමුක්තියේ ප්‍රත්‍ය දැක්වීමට මෙසේ කියන ලදී. සුඛ දුක්ඛ සෝමනස්ස දෝමනස්ස වේදනාවන් ප්‍රහාණය කිරීම අදුක්කම සුඛ චේතෝ විමුක්තියේ ප්‍රත්‍ය. මේ බව මහා වේදල සූත්‍රයේදී සාරිපුත්ත ස්ථවිරයන් වහන්සේ සාරහතන් වහන්සේ දැක්වුව. කතිපනාවසෝ පච්චය අදුක්කම සුඛාය චේතෝ විමුක්තිය සමාපත්තිය. අදුක්සම සුඛ වූ චේතෝ විමුක්ති සමාපත්තියට ප්‍රත්‍ය මොනවාද? චත්තාරෝකෝ ආවසෝ පච්චය අදුක්කම සුඛාය චේතෝ විමුක්තිය සමාපත්තිය. ඉදාවසෝ බික්ඛු සුඛස්සච පහනා දුක්ඛස්සච පහනා පුබ්බේව සෝමනස්ස දෝමනස්සානං අත්තංගම අදුක්කම සුඛං උපේක්ඛා සති පාරිසුද්ධ චතුත්ථ ඥාන උපසම්පජ්ජ විහෙරති. ඉමේකෝ ආවසෝ චත්තාරෝ පච්චය අදුක්කම සුඛාය චේතෝ විමුක්තිය. චේතෝ විමුක්තිය කියන්නේ සිත කෙලෙස් වලින් මිදිච්ච සිත, ඒ මිදු කෙලෙස් වලින් මුදවගත්ත සිත. ඒ කියන්නේ අර්පණා ප්‍රාප්ත වෙච්ච සිත. එතකොට අදුක්කම සුඛ චේතෝ විමුක්තියට, ඒ කියන්නේ ඒක චතුත්ථ ධානයේ කියන එකම තමයි. ඒතොර මේ අදුක්කම සුඛ චේතෝ විමුක්තියට තියෙන කාරණාව තමයි මහා වේදල සූත්‍රයේ හැටියට සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ දක්වලා තිනවා මේ වේදනා හතර අයින් කරගන්නට. ඒතොර මේ පරියායෙන් ගත්තා මේ වේදනා හතර ඉවත් කරගත්තම තමයි අදුක්කම සුඛ චේතෝ විමුක්තියට පැමිණෙන. ඒ කියන්නේ කායික දුක්ඛය, වේද සුඛය, මානසික සුඛය, දුක්ඛය මේ එකපාරේ හැම අරද සාමාන්‍යයෙන් උපේක්ෂක වේදනාව සහිත සිතක් පහළ වෙන වගේ අවස්ථාවක් නෙමෙයි මේක. මේ සමාධිමත් සිතකින් ගිහිලා සමාධිය ඇති වෙනකොට සෝමනස්සේ ප්‍රීතිය ඇති වෙනක වළක්වන්නට බෑ. ඒක සාමාන්‍ය ස්වභාවයක්. එහෙම ඇති වෙනකොටත් මේ සුඛ දුක්ඛ සෝමනස්ස දෝමනස්ස යන ඉවත් කරලා සිත මධ්‍යස්ත කරගන්නවා කියන එක ලෙහෙසි වැඩක් නෙවෙයි. ඒතර ඒක කරන්නට නම් මේ වේදනාවන් ඉවත් කර ගැනීම සිදු කළ යුතුයි. ඉතින් චතුර්ථ ධානයේ වර්ණා කිරීම සඳහා මෙසේ කියන ලදී. ඒක අපිට හම්බුණා තෘතිය ධානයේ කතාවෙදිත් කියලාද. වේදනා හතර චතුර්ථ ධානයෙන් ප්‍රහාණය වෙන බව කීමෙන් චතුර්ථ ධානයේ වර්ණා කළාවේ. ඒ ඕරම් භාගීය සංයෝජන පහම අනාගාමි මාර්ගයෙන් ප්‍රහාණය වන්නේයි සැලකීම මෙනි. ඊට පස්සේ චතුර්ථ ධානය රාගයෙන් සහ ద్వේෂයෙන් අතිශය දුරබව පැවසීමට මෙසේ කියන ලදී. මේකත් ඉතා වැදගත් කතාවක්. චතුර්ථ ධානයේ රාගයෙන් ద్వේෂයෙන් කොහොමවත් මිදිලා තියෙන්නේ. නමුත් ඒක අතිශයින්ම දුරයි කියලා දක්වන්නට. මොකද ඒකට හේතුව සුඛය, සුඛ සෝමනස්ස, දුක්ඛ දෝමනස්ස කියලා ගත්තම සුඛය හේතු කරගෙන, කායික සුඛය හේතු කරගෙන මානසික සෝමනස්සය ඇති වෙනවා. මානසික සෝමනස්සය ප්‍රත්‍ය කරගෙන අපිට ඇති වෙනවා රාගය, ලෝභය. දුක්ඛය, කායික දුක්ඛය ඇති වෙනකොට මානසික පීඩාවක් එනවනේ, මානසික දෝමනස්සය ඇති වෙනවා. මානසික දෝමනස්සය කියන එක ප්‍රත්‍ය වෙනවා ද්වේෂයට. එතකොට මේ යම් කිසි ධානයක සුඛය ප්‍රහාණය කරා නම් කායික සුඛය, ඒකෙන් සෝමනස්සයත් ප්‍රහාණය වුණා බී. සෝමනස්සේ ප්‍රහාණය වුණා නම් ඒ වගේම විශේෂයෙන් සෝමනස්සයත් ප්‍රහාණය කරලා තියෙනවා. කායික සුඛේ ප්‍රහාණයත් සෝමනස්සේ ප්‍රහාණය වෙනවා. සෝමනස්සයත් විශේෂයෙන් ප්‍රහාණය කරලා තියෙනවා. එතන මේ දෙක ප්‍රහාණය වුණා යනු රාගය ප්‍රහාණය වුණා වේ. රාගයට බොහෝ දුරයි ඒ හිත. දුරස් භාවයක්. තාම දුරස් වෙනවා මේ සිත. හට ගන්නට පුළුවන් సంతානේ ලෝභයක්. නමුත් ඒක ගොඩාක් දුරස් වෙනවා මේ සිත. නීවරණ ලෝභේ ගොඩාම දුරස් වෙලා තියෙනවා. එතන කායික දුක්ඛය යටපත් කිරීමෙන් දෝමනස්ස යටපත් කරනවා. ඒ වගේම දෝමනස්සෙත් වෙනම යටපත් කරනවා. ဒုတိය අධ්‍යයනය. මේ දෙක යටපත් වෙනකොට ඒ නිසා හටගන්න ද්වේෂයත් යටපත් වෙනවා. මේ සිත රාග දෝෂයන්ගෙන් ගොඩාක් දුරස් වෙච්ච සිත. එහෙම තියෙනවා කාලවල. සමහර කාලවල අපේ සිත රාග දෝෂයට බර වැඩි. සමහර කාලවල අපේ සිත රාග දෝෂයෙන් ටිකක් මිදිලා. සමහර ගොඩාක් දුරස් වෙනවා. ඒතකොට මේ ධ්‍යාන වගේ චතුර්ථ ධ්‍යානට සමාදුණා කියලා කියන්නේ ඒක වෙනම අවස්ථාවක්. රාග දෝෂයෙන් ගොඩාක් දුරස්ත භාවයට ගිහින්. මොකද රාග දෝෂයන්ගේ හේතු නැසලා තියෙන. එනිසා මතක තියාගන්න යම් කිසි ධර්මයක් නැසනකොට ඒකේ හේතු නැසීම තුළින් ඒ ධර්මය දුරස් කිරීම, යටපත් කිරීම කියන එක මෙතන ඉතා වැදගත් වෙනවා. මොකද හේතුව අපිට හම්බුණා ප්‍රථම ධ්‍යානයේදී දුක්ඛේන්ද්‍රිය, ප්‍රථම ඥාන උපචාරයේදී දුක්ඛේන්ද්‍රිය මනාකොට දුරු නොවන්නේ ප්‍රතිපක්ෂ ධර්ම වලින් ඒක යටපත් නොකිරීම නිසා. ඊළඟට ဒုတိය ධ්‍යාන උපචාරයේදී දෝමනස්සේ දුරු වුණාට ඒක ගැඹුරු දුරු කිරීමක් නොවන්නේ විතක්ක ਵਿਚාර දෙන්න. ඒ දෝමනස්සට හිත කර විතක්ක ਵਿਚාර දෙන්න ළඟ හැසිරෙන ඒක තියෙන නිසා. චතුර්ථ ධ්‍යාන, තෘතිය ධ්‍යාන උපචාරයෙන් සුඛය යටපත් කරාට ප්‍රීතිය තියෙන නිසා ඒ යටපත් කිරීම මනා යටපත් කිරීමක් උනේ නැහැ කියලා සලකුවා. ඉතින් මේ විදිහට ගත්තම දැන් මේකෙදි කියනවා සුඛයයි සෝමනස්සේ යටපත් වීම තුළින් රාගයෙන් හිත මිදුනා, දුක්ඛයයි දෝමනස්සේ යටපත් කිරීම තුළින් ඒ නිසා හට ගන්න පුළුවන් ද්වේෂයෙන් හිත ගොඩාක් දුරින් මිදුනා කියලා අදහස් කරලා තියෙනවා. එතකොට සුඛේ සෝමනස්සේට ප්‍රත්‍යවේ, සෝමනස්සේ රාගයට ප්‍රත්‍යවේ, දුක්ඛේ දෝමනස්සේට ප්‍රත්‍යවේ, දෝමනස්සේ ද්වේෂයට ප්‍රත්‍යවේ. සුඛාදී ප්‍රහාණයෙන් ප්‍රත්‍ය සහිතව රාගාදී දුරු කරන ලද බැවින් චතුර්ථ ධානය රාගයට සහ ද්වේෂයට අතිශය දුරයයි දක්වා ඇත. අපි සමහරවිට රාග ද්වේෂ යටපත් කරනවා. නමුත් මතක තියාගන්න අපේ సంతානවල කායික සුඛය, මානසික සුඛය, සෝමනස්සේ තියනවා කියලා කියන්නේ අපේ හිතේ නැවත රාග දෝෂය හටගන්නට පුළුවන්. නැවත රාග ද්වේෂය හටගන්නට පුළුවන්. මේ චතුර්ථ ධාන අවස්ථාවක් නෙවෙයි තියෙන්නේ, ධානයටපත් වෙන අවස්ථාව. ඒ අවස්ථාවේදී සිත සම්පූර්ණයෙන් රාග දෝෂයන්ගෙන් මුදවලා තින්න. ගොඩාක් දුරස් කරලා තියෙන. හේතුව රාග දෝෂයන් හට ගැනීමට හිත කර දේවල් පවා යටපත් කරලා තියෙන. එනිසා රාග දෝෂය යටපත් කිරීමකට වඩා යටපත් කිරීමට අමතරව ප්‍රත්‍ය සහිතව ඒකට හිතකර දේවල් තියෙනවා නම් ඒවත් දුරු කළා තමයි මේක යටපත් කිරීම සිද්ධ කරලා තියෙන්නේ. ඒ නිසා මේක ඊටාම ගැඹුරු අවස්ථාවක්. මේ චතුර්ථ ධානයේ ඉන්නකොට, වාසය කරනකොට රාග ද්වේෂයන්ගෙන් හිත සම්පූර්ණයෙන්ම වගේ මිදිලා තින්. ප්‍රහාණය වෙලා නැහැ. කියන්නේ මාර්ගඥාණයෙන් ප්‍රහාණය වීමක් වෙලා නැහැ. නමුත් හිත රාග දෝෂයන්ගෙන් ගොඩාක් දුරස් වෙලා මිදිලා තමයි පවතින්නේ. ඒ නිසා තමයි ඒකත් හේතුවක් කියලා දක්වලා තියෙනවා. ඒතර කරුණු හතරක් දක්වලා තියෙනවා. උපේක්ෂා වේදනා පහසෙන් අල්ලා ගැනීමට, තේරුම් ගැනීමට මේ වේදනා හතරම මේ පාඩේ දක්වලා තියෙනවා. අදුක්කම සුඛ චේතෝ විමුක්තියෙහි, ඒ අර්පණාවේ හේතු දක්වලා තිය හේතුව පෙන්වන්න ඒක ලබන්නට තියෙන මේ ක්‍රමය කියන එක දක්වලා තියෙනවා. චතුර්ථ ධානයේ වර්ණා කළා කියලා, මොකද මේ වේදනා හතරම මේකේ නැහැ කියලා පෙන්නලා, ඊළඟට චතුර්ථ ධානයේ රාගයෙන් ද්වේෂයෙන් ගොඩාක් දුරස් කියලා. ඒකෙන් මේකෙන් වැදගත් වෙන එක තමයි, මේකේ ගොඩාක් වැදගත් කරුණක් කියවුණා, මේක නැවත නැවත කියවුණා. යම් කිසි ධර්මයක් ප්‍රහාණය කරන්න යනකොට, දුරු කරන්න යනකොට ඒ හේතුව තියෙනවා නම් ඒ ධර්මයේ මනාකොට දුරු වෙලා නැහැ. එහෙනම් හේතුව සහිතව දුරු කරන්නට ඕනේ. එතකොට තමයි ඒක මනාකොට දුරවන්නේ. ඒකම තමයි සීල කතාවෙත් අපි කිව්වේ. සීල කතාවවලදී යම් කිසි දුස්සීල බවට හේතු වෙන සිතුවිලි අපේ సంతානයේ තියෙනකොට ඒ සීලේ ශක්තිමත් නැහැ. එහෙනම් ඒ සිතිවිලි පවා යටපත් කරලා, ඒ හැඟීම් පවා යටපත් කරපු දවසට තමයි ඒ සීලය ප්‍රධාන බලවත් සීලයක් බවට පත්වන්නේ. ඒ නිසා ඒක තමයි අද කතා කරේ. අද තවත් පාඩ කීපයක්, අදුක්කම සුඛ උපේක්ඛා සති පාරිසුද්ධි, මම ටිකක් දීර්ඝයි විස්තර. ඊළඟට අපිට අවසාන පාඩමලසක් තියෙනවා, පංචක ණය ක්‍රමය. අපි තව සති දෙකක් ඇතුළත අනිවාර්යෙන් මේ පාඩම් මාලාව අවසන් කරන්න පුළුවන් මේ වාරය සඳහා. එතකොට පංච චතුර්ථ ධානයත් පංචක ණය ක්‍රමයෙන්, පංචක කියලා පංචක ක්‍රමයෙන් ධ්‍යානයත් උගන්වලා අපි අවසන් කරලා ඊළඟ වතාවේ අපිට පුළුවන් වෙනවා, ඊළඟ වාරය ආරම්භ වෙනකොට ජූනි මාසෙදී ඊළඟ වාරයේදී අපිට අනෙකුත් කසින භාවනා ගැනත්, මේ තරම් දීර්ඝව යන්නේ ඒ කසින හැඳින්වීම විතරයි කරන්න, මොකද භාවනා ක්‍රමය එකම විදිහයි. කසින භාවනා ගැන කතා කරලා අපිට අරූපාවචර ධ්‍යාන සම්බන්ධයෙන් මාතෘකාවට එන්නට තියෙනවා. අරූපාවචර ධ්‍යාන සාකච්ඡා කරාට පස්සේ ප්‍රවේශ වෙනවා අභිඥා ඉපදවීම කියන මාතෘකාව සඳහා. එනවා ඉතින් කාට හරි ඒ තරම් ධර්ම හිත දියුණු කරන්නට ඕනේ නම්, විශේෂයෙන් මේ නිවාඩු කාලයක් වෙන අපේ මේ වැඩසටහන පවත්වන්න නැති මාස දෙකක කාලයක්, ඒ කාලයේදී මේ වැඩසටහන් බලලා හොඳට කසින මණ්ඩලයක් සකස් කරගෙන ඒ භාවනාව සිද්ධ කරන්න උත්සාහවත් වෙන්න. ඉතින් බැරි වෙලා හරි නිල කසිනයක් නම් ගත්තේ ඒ පටවි කසිනෙම ක්‍රමයේ අනුගමනය කරන්න. නිල් රවුම කියලා ගන්න. ඒකයි තියෙන්නේ. නිල් රවුමක් කියලා ගන්න. රතු රවුමක් කියලා ගන්න. ගිනි රවුමක් තේජෝ කසිනයක් නම්. වතුර භාජනයක් ගන්නවා නම් ඒක වතුර භාජනයක් වතුර පුරවලා ඒ භාජනේ ඉස්සරහින් තියලා ඒක දිහා බලන් ඉන්න. එතකොට ඒක වතුර ආපෝ රවුමක්, වතුර රවුමක්, ජල රවුමක්, ජල කඳක් ලෙස අරගන්න, ජල ඩිස්ක් එකක් ලෙස අරගන්න, නිමිත්තක්, ජල නිමිත්තක් ලෙස ගන්න. ඉතින් ඒ විදිහට ඒ ප්‍රඥප්තියේ හිත තියලා මේක කරගෙන ගියොත් ඕන කසිනයකින් මේ ධ්‍යාන වලට එන්නට පුළුවන්. ඉතින් එහෙම බැරි වෙලා හරි ධ්‍යාන උපදවාගෙන තිබුණොත් අපිට ඉදිරි ධ්‍යාන වලට, අරූපාවචර ආදී ධ්‍යාන වලට පවා උත්සාහවත් වෙලා, හැකියාව තියෙන අයට අභිඥා ආදී දේවල් පවා උත්සාහ කරලා බලන්නට හැකියාව ලැබෙනවා. ඉතින් ඒ නිසා ඒ ලැබෙන මාස දෙකේ කාලෙදී තමන් හොඳට විවේකයක් අරගෙන පුළුවන් නම් ඒ රාජකාරී කටයුතු මැනේජ් කරගෙන ඒ භාවනා කරන්න උත්සාහවත් වෙන්න. ඒතකොට අපිට තවත් ඊළඟට ඒ අවිඤ්ඤා වලින් පස්සේ අපි ඊළඟ අසුභ භාවනාව, ඒක මලමිනී සම්බන්ධයෙන් කරන භාවනාව, ඊළඟට බුද්ධානුස්සතිය ආදී භාවනා, මෛත්‍රී ආදී කර්මස්ථාන ගැන සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් හොනන් දේශනාව අවසන් කරනවා. චතුර්ථ ධ්‍යාන ඉපදීම ගැන කතා කරා, චතුර්ථ ධ්‍යානයේ මූලික ලක්ෂණ කිහිපයක් කතා කරා, විශේෂයෙන් වේදනා හතර සහ චතුර්ථ ධ්‍යාන අතර මාතෘකාව කතා කරා, උපේක්ෂාව මතු කරගන්න හැටි, ඒ වේදනාවන් දුර වෙන අවස්ථාව කතා කරා. ඊළඟට අපි ඉතිරි ටිකක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අද දවසේ පාඩම අවසන් කරනවා. ප්‍රශ්න අහන්නට අවස්ථාව ලබා දෙන්න. තරවසනේ පොඩ්ඩක් ඇහෙනවා අඩුයිනේ.
මට එක ප්‍රශ්නයක්
ඒ කියන්නේ අනිත්‍යානුපස්සනාව සිද්ධ කරලා ඵල සමාපත්තියට සමවදිනකොට නිර්වාණය වැටහෙන්නේ අනිමිත්ත ධර්මයක් ලෙස අනිච්චානුපස්සනාවෙන් එනකොට. හරිනේ? ඒක මාර්ග අවස්ථාවෙත් වෙනවා ඵල සමාපත්තිය සමවදිනකොටත් වෙනවා. ඒ කියන්නේ අනිත්‍යානුපස්සනාවෙන් මාර්ගයේ ඉපදිලා ඵලයට සමවදින්න පුළුවන්. එතකොට ඵලය උපදිනවා. එතකොට ඒ වෙලාවේ මාර්ගසිතට නිර්වාණය වැටහෙන්නේ නිමිති රහිත ධර්මයක් ලෙස. නිමිති රහිතට සංස්කාරයන් විගේ තියෙන එක එකක් වෙන් කර ගන්න පුළුවන් කියන නිමිති රහිත ධර්මයක් ලෙස තමයි මේක වැටහෙන්නේ. ඊට පස්සේ කවුරු හරි කෙනෙක් දුක්ඛානුපස්සනාවෙන් දුක්ඛ ලක්ෂණය මෙනෙහි කරගෙන ආවොත් ඔහුට වැටහෙනවා අපනිහිත ධර්මයක් ලෙස. අර ප්‍රාර්ථනා කිරීමට සුදුසු දෙයක් නිර්වාණයේ නැහැ කියන එක තමයි නිර්වාණය වැටහෙන්නේ. අනාත්ම ධර්මයක් ලෙස මෙනෙහි කරන් එනකොට ඒකේ පලිබෝධ රහිතයි කියලා තමයි නිර්වාණය වැටෙන්නේ. ශුන්්‍යත පලිබෝධ රහිතයි ලෙස. ඔය විදිහට නිර්වාණ ධාතුව වැටහෙනවා තමන් කරගෙන ආ බහනානුව. එතකොට සමහරුන්ට මෙහෙම තියෙනවා. මාර්ග අවස්ථාවේදී අනිමිත්තව චේතෝ විමුක්තියට ගිහිල්ලා, ඒ කියන්නේ ඵලසිතෙන් නිර්වාණය අනිමිත්ත ලෙස බලලා, එයා ඊළඟ පාර ඵලයට සමවදිනකොට එයාට පුළුවන් වුණා ශුන්්‍යත ලෙස යන. මොකද අනාත්තානුපස්සනාව වඩලා ඵල සමාපත්තිය යන්නට පුළුවන්. ඒක වෙනස් කරගන්න පුළුවන්. ඵල සමාපatti හිත වෙනස් වෙන්නේ නැහැ. ප්‍රථම ධ්‍යානද, ද්විතීයික ධ්‍යානද කියන එක තීරණය වෙලා ඉවරයි මාර්ගය අනුව. නමුත් විමුක්තිය, විමුක්ෂ මුඛය වෙනස් කරගන්නට පුළුවන්. ඒ කියන්නේ මම කවුරු හරි කෙනෙක් ප්‍රථම සෝවාන් මාර්ගයේ ලබන්නේ අනිත්‍යානුපස්සනාවෙන් නම් ඒ කියන්නේ තුනම වඩන්නට ඕනේ. මම කියන්නේ මාර්ගඵලයේ ලබන අවස්ථාවේදී නැත්නම් බොහෝ සෙයින් කරපු එක ලෙස ගත්තම. එතකොට අනිත්‍යානුපස්සනාවෙන් නම් ඒක මාර්ගයේ උපදින්නේ. එයාට පුළුවන් ඊට පස්සේ දුක්ඛානුපස්සනාව ප්‍රගුණ කරලා දුක්ඛානුපස්සනාව තුළින්, ඒ කියන්නේ ත්‍රිලක්ෂණයෙන් වඩලා වැඩිපුර දුක්ඛානුපස්සනාව කරලා දුක්ඛානුපස්සනාවෙන් ඵලයට සමවදින්. අනාත්මානුපස්සනාවෙන් ඵලයට සමවදින්. එතකොට ඒ ශුන්්‍යත, අනිමිත්ත, අපනිහිත කියලා විමුක්ෂ වර්ග තුනක් තියෙනවා. විමුක්ෂ වර්ග තුනක්. ඕකේ අපනිහිතයි ශුන්්‍යතයි තමයි ධම්මසංගණිය හමුවන්නේ. අපිට සූත්‍ර ක්‍රමයෙන් ගත්තම ශුන්්‍යත, අපනිහිත, අනිමිත්ත කියලා තුනම හම් වෙනවා. මොකද අනිමිත්ත කියන එක ධම්මසංගණියට ගන්න එක නිෂ්පර්යාය ක්‍රමයක් ලෙස අරගන්නේ නැති නිසා. මොකද හේතුව සංස්කාර ධර්මයේ සනිමිත්ත ධර්ම නිසා විදර්ශනාවේදී. ඒක ටිකක් ගැඹුරට විස්තර කරන්නට ඕනේ. ඇයි අනිමිත්ත එක අයින් කරලා තියෙන්නේ කියලා. ඉතින් එතකොට ඒ ගැන විවරණ කීපයක් අපිට හම් වෙනවා. දෙකක් විතර අපිට හම් වෙනවා. ඉතින් ඒ නිසා ඒ කන්නේ කෙලින්ම මේ මොනවද විදර්ශනා වඩන්නේ, මොන විදර්ශනා වඩලා ඵල සමාපත්තියට සමවදිනකොට මාර්ගයට පැමිණෙනකොට මොන විදිහේ අනිත්‍යද බැලුවේ, දුක්ඛද බැලුවේ, අනාත්මද බැලුවේ කියන එක මත තීරණය වෙන දෙයක් තමයි ඔය මේ ඒ ශුන්්‍යත, අපනිහිත, අනිමිත්ත විමුක්ෂයන් කියලා හඳුන්වලා තියෙන්නේ. ඒක නිර්වාණ ධාතුව සම්බන්ධ එකක්. මේ සමාධි ආදී සම්බන්ධ එකක් නෙවෙයි. මේ සමත භාවනා එක්ක සම්බන්ධ එකක් නෙවෙයි.
ප්‍රශ්නේ සම්බන්ධයෙන් ඒ සූත්‍රය කියනවානේ, ඒ කියන්නේ මේ ආරණ්‍ය සංඥාවෙන් යන්න බෑ කියලා මේ උපචාර සමාධියට. එතකොට පඩවි සංඥාවෙන් ගලින් කළා ඉතින් පඩවි කපිනේ ආරණ්‍ය. ඊට පස්සේ එහෙම ඒක ඒ අර මේක මේකේ
ඔය කියන්නේ මහා 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 ශුන්්‍යත නේද ඔය සූත්‍රය? මහා ශුන්්‍ය සූල ශුන්්‍යද? එතකොට ඒකේ අපි ඒකේ බලන්න ඕනේ. දැන් ආරණ්‍යට ගියාම ආරණ්‍ය සංඥාව තියෙනකොට නගර සංඥාවෙන් හිස්නේ ආරණ්‍ය සංඥාව. නගර සංඥාවෙන් හිස් ආරණ්‍ය සංඥාව. ඒක එකක්. ආරසේ පටවි කසනේ නෝ ආරණ්‍ය සංඥාවෙන් හිස් එක. ඒතර ආරණ්‍ය සංඥාවෙන් පටවියට යන්න බෑ කියලා උපචාර යන්න බෑනේ කියන්නේ ආරණ්‍යයක් ආරණ්‍යයක් ගහක් ගහක් කියලා බල්ලා මෙනෙහි කරලා අපිට මේ උපචාර සමාධියක් උපදවන්න බෑ. ඒකට පටවි ආපෝ තේජෝ මොන හරි ඒ කියන තසින නිමිත්තක් අරගෙන කරන්නට ඕනේ. ඒකයි ඔය කියලා තියෙන්නේ. ආරණ්‍ය සංඥාවෙන් උපචාරයට යන්න බෑ. ඉතින් කතාව හරිනේ. ගහක් ගහක් කියලා මෙනෙහි කරලා උපචාර සමාධියක් උපදවන එකක් භාවනාවක් නෑනේ බුදු ධර්මයේ. ඉතින් එතකොට ඒ ශුන්්‍යතේකේදි කියන්නේ අහවල් සංඥාව මේකේ නෑ. අහවල් සංඥාව මේකේ නෑ කියලා දක්වලා තියෙනවා. ඒක ඒක වෙනම ඉතලා දේශනා පරියායක් ඒක. දැන් මොකක්ද එකෙන් ගැටලුව ඉතින් එන්නේ?
චේතෝ
සමාධි කියන්නේ විදර්ශනා චිත්ත සමාධියයි. ඔව් හරිනේ. ඉතින් ඒ කියන්නේ අනිත්‍යානුපස්සනාව. අනිත්‍යානුපස්සනාව සාමාන්‍යයෙන් ඒකට කියන්නේ විමුක්ෂ මුඛය කියලා. අනිමිත්ත විමුක්ෂ මුඛය කියලා කියන්නේ විදර් අනිත්‍යානුපස්සනාව වඩනකොට ඒ කියන්නේ අනිත්‍ය විමුක්ෂ මුඛය. ඊට පස්සේ මාර්ගසිත එතකොට අනිමිත්ත චේතෝ අනිමිත්ත විමුක්තියක් විමුක්ෂයක් වෙනවා. ඵලසිතත් අනිමිත්ත විමුක්ෂයක් බවට පත් වෙනවා. එතකොට ඒ අනිමිත්ත, අපනිහිත, ශුන්්‍යත කියන වචන තුන යෙදෙන විදර්ශනාවට.
ඒක විදර්ශනාවට දෙන වචන තුනක්. අනිමි අනිමිත්ත කියලා කියන්නේ අනිත්‍ය අනුපස්සනාව. අපනිහිත කියලා කියන්නේ දුක්ඛ අනුපස්සනාව. දුක් දුක්ඛ දුක්ඛං දුක්ඛං කියලා මෙනෙහි කරන එක. ශුඤ්ඤතානුපස්සනාව කියලා කියන්නේ ශුඤ්ඤතේ ශුඤ්ඤතේ ඒක මෙනෙහි කරන්නේ අනාත්මානුපස්සනාව. ඕක ඒ විදර්ශනාවට අදාළ එකක් ඒක. විදර්ශනාවටයි මාර්ගඵලවලට අදාළයි. ඒක සමත භාවනාවට අදාළ නැහැ.
ඒක එන ක්‍රමයේ සමත විපස්සනා හරහා නේද ස්වාමීන් වහන්සේ? ඒ කියන්නේ දැන් ඔය සමහර දේවල් ශුෂ්ක විපස්සනා වෙනවා.
මේක ප්‍රශ්නයක් නෑ. එයාටත්
පුළුවන්.
නෑ. එහෙම එකක් මො හිස්තනක් මොකක්වත් අහුවේ නෑ කොහෙවත්. මේ එහෙම එකක් නෑ. හිස්තනක් කියලා එකක් නෑ මේ ධර්මයේ. මේ මොනවාද සමත විපස්සනාවෙන් ගියත් සමත වල විදර්ශනා වැඩුවා විදර්ශනා කෙලීම වැඩුවත් අනිත්‍යානුපස්සනා වඩනකොට ඒක අනිමිත්තානුපස්සනාව. එතකොට දුක්ඛානුපස්සනාව වඩන එක අපපනිහිත ඒක අපපනිහිත විමුක්ෂ මුඛය කියලා කියනවා. අනිමිත්ත විමුක්ෂ මුඛය. ඊට පස්සේ ඒක උත්තාන ගාමිනී අවස්ථාවේ තියෙන්නට ඕනේ අන්තිම අවස්ථාවේදී. එහෙම වචන යොදන්නට විමුක්ෂ මුඛය කියන්නට. එතකොට ශුඤ්ඤතානු ශුඤ්ඤ අනාත්මම වෙනේ කරනවා ශුඤ්ඤතානුපස්සනාව. ඒක මිශ්‍ර යුගනද්දවදාවේ සමත පූර්වාංගමද ආවේ විදර්ශනා පූර්වාංගමද ආවේ කියන එක අදාළ නැහැ ඒකට. එහෙම අදාළත් නැහැ ඒකට. ඔව් ලාස්ට්. නමුත් අපිට පොදුවේ හැම අනිමිත්තානුපස්සනාවක් කියලා කියන්න පුළුවන් හැම අනිත්‍යානුපස්සනාවකටම කියතයි. විමුක්ෂ මුඛය කියන්නේ අර කෙලවර ස්ටෙප් එකේ තියෙන එක. අපිට කියත හැකි අපනිතානුපස්සනාව කියන වචනේ හදත හැකි අපිට. අපනිතානුපස්සනාවක් කියලා දුක්ඛානුපස්සනාව. ශුඤ්ඤතානුපස්සනාව කියලා අනාත්මානුපස්සනාව. අනිමිත්තානුපස්සනාවකම අනිත්‍යානුපස්සනාව. අනිත්‍ය මෙනෙහි කිරීම. ඒක ඒක විදර්ශනාවට අදාළ එකක් ඕක. ඕක අදාළ නැහැ මේ. ඒක ශුඤ්ඤතයි කියලා කියන්නේ අර භාවනා කරන් යනකොට හිස් තැම්පේනවා මොනවත් වැටෙන්නේ නැහැ යනවා. එහෙම එකක් නෙවෙයි. ඒක මේ ඒ වෙලාවේ අර ප්‍රසන්ට් එකේ තියෙන දේවල් බල බල ඉන්නකොට වෙන එකක් නෙවෙයි මොනවත් වැටෙන්නේ නැහැටි යන එක. ඒකට තමයි අපි යෝජනා කරන්නේ එහෙම කරන්නත් පුළුවන් කෙනෙක්ට. ඒතරින් අරමුණක් හොය හොය යන්නට ඕනේ. ඉතින් මොකද අරමුණකට අවධානය දෙන්නට ඕනේ. විදර්ශනා වඩන්න එපා. නිකන් හිටියට හරියන්නේ නැහැනේ. හිස් බෝක් බලාගෙන හිටියද කියලා මොනවත් වෙන්නේ නැහැනේ. එතකොට අපි කරන්නට ඕනේ රූපං අනිච්චං වේදනා අනිච්චා සංඥා අනිච්චං කියලා මේ මානසිකාරයේ දිගට යන්නට ඕන. මානසිකාරය යන්නට ඕන. ඉතින් අර එනේන ආරමුණු මෙනෙහි කිරීම තමයි සමහර ආචාර්යවරු කියලා තියෙන්නේ පහසු ක්‍රමයක් ලෙස. ඉතින් ඒකෙදි සමහරුන්ට ආරමුණු නැතෙන. එතකොට බලහත්කාරයෙන් ආරමුණක් අවධානය දෙන්න. එතකොට ඉඳගෙන ඉන්න එක හරි ඊට පස්සේ සද්දයක් හරි S2 කරලා හරි මොකක් හරි සංස්කාරයක් මතු කරලා ගන්නට ඕන. ඒකට තමයි සාමාන්‍ය විසුද්ධි මාර්ගය කියලා තියෙන්නේ. මේක මෙනෙහි කරගෙන යන්න. ඒක එනේන ආරමුණු මෙනෙහි කිරීමකට වඩා මෙනෙහි කරගෙන යන්න. ඒකේ හොඳ වාක්‍යයක් හදාගෙන ඒක නැවත මෙනෙහි කරගෙන යනකොට තමන්ට ඉතින් ආරමුණු වල අඩුවක් වෙන්නේ නැහැ. ආරමුණු රූපං කියනකොට රූපේ අවධානය දෙනවා. ඩෙලිවරේට්ලි මේක හිතලා අවධානය දෙන්න. අර එනේන ආරමුණු මෙනෙහි කරනකොට කට්ටි හිතා ගන්නවා මේ නිකන් බලන් ඉන්නට ආරමුණක් ප්‍රසන්ට් වෙන්න ඕනේ මට නැත්තම් මෙනෙහි කරන්න බෑ කිදේ. එහෙම එකක් නැහැ විදර්ශන. එහෙනම් සක්මන් භාවනාවක් කරන්න වෙන්නේ. සක්මන් භාවනාව කියන්නේ බලහත්කාරයෙන්ම මේ කරන එකනේ. බලහත්කාරයෙන්ම කරන එකනේ. ඉතින් ඒ නිසා මේ අර හිස් බවක් කියලා කියන්නේ ආරමුණක් නැහැ. ආරමුණක් නැතුව නෙවෙයි මම කියන්නේ ප්‍රකට ආරමුණක් නැහැ. සංස්කාර ධර්මයක්. ප්‍රකට එකක්. එතකොට ඒක Taman ඒ මොකක්ද ප්‍රකට කරගන්න නැති අවස්ථාව ධර්මයේ හැටියට. එතකොට ඒ ප්‍රකට කරගන්න නැති අවස්ථාවේදී අපි බලහත්කාරයෙන් අවධානය දීලා අරමුණ ප්‍රකට කරගන්න ඕනේ ඒ වෙලාවට ප්‍රකට කරගන්න. ඉතින් අර පිළිවෙලට වාක්‍යයක් හදාගෙන මෙනෙහි කරන කෙනාට ඔය ප්‍රශ්නේ එන්නේ නැහැ. මොකද එයා වාක්‍යෙන් වාක්‍යයට පදයෙන් පදයට එයා එක එක අරමුණු වලට හිත ගෙනියනවා. ඒවා ඔය මේ ශුන්්‍යත කතායක පටලව ගන්න කිසිම පදනමක් නැති. ඒ කියන්නේ ඒ එතන තියෙන හිස් බවයි අර ශුන්්‍යතයයි එහෙම කිසිම සම්බන්ධතාවයක් නැහැ වල. ඒක නිකන් භාවනා ටෙක්නික් එකක් කරන් යනකොට සමහරවිට අරමුණු ප්‍රකට නැතුනාම නිකන් අරමුණක් නැතුව ඉන්නවා වගේ අවස්ථාවක් දැනෙනවා. ඒක ඒතකොට එලට අරමුණක් හොයාගෙන ඒක වෙනෙහි කරන්නට ඕන. ඒකයි කරන්නට ඕන.
ඒක
තමයි බාහන වාක්‍යයක්
එක්කත් මෙහෙ කරනකොට
සමහරවිට විදර්ශනාවලියක් එනවා නේද? ගැඹුරු කාමස්සයක් අපිට සම්බන්ධ. ඒක අදාළ නැහැ. එහෙම එනවනේ. නමුත් කාමස්සයක් ආවට වැඩක් නැහැ නේ. ඒක අපි ඊළඟ වාක්‍යයට යනවනේ. රූපං අනිච්චං, වේදනා අනිච්චං, සංඥා අනිච්චං, කාමස්සකේ සංඛාරානි මෙනෙහි කරන්න බැරුව හිත බ්ලොක් වෙනවා කියලා එකක් නැහැ නේ. එහෙම වෙන්නේ නැහැ නේ කාගේ. මෙනෙහි කරන්න පුළුවන් ඕනලා. ඒ කියන්නේ මෙනෙහි කරන්න බැරුව ස්ටක් වෙන්නේ නැහැ. ඉතින් තමන් ඒක එන්ටර්ටේන් කරොත් හරි. ඒක ඉන්න පුළුවන්. එහෙම වුණොත් ඒක මෙනෙහි කරකර ඉන්නවා. නැත්නම් ඉතින් මෙනෙහි කිරීම කරන්නට ඕනේ. මෙනෙහි කරනකොට අරමුණ ප්‍රකට නැත්නම් සිහිය අවදි කරගන්නට ඕනේ. ඥානෙ අවදි කරගන්නට ඕනේ. මානසිකාරය වැඩි කරගන්නට ඕනේ. එතකොට මේ මෙනෙහි කිරීමෙන් නැවත නැවත අරමුණු මතු කරගෙන ඉදිරියට යන්නට පුළුවන්.
මෙනෙහි කිරීම හිර වෙන්නේ නැහැ. එහෙම එහෙම එකක් මේ මේ එහෙම බ්ලොක් වෙනවා කියලා එකක් නැහැ කිසිම ආකාරයක.
පතුගිය වතාවේ ස්වාමීන් වහන්සේගේ උපදෙස් හැටියට උද්ඝා නිමිත්ත තවදුරටත් හිතින් හොඳින් මෙනෙහි කළා. ආපහු පරිකර්ම නිමිත්තට ගියේ නැහැ. මේ වතාවේදී මට උද්ඝා නිමිත්ත හොඳින් පැහැදිලිව හිතට වැදුනා. මම තවදුරටත් ඇස් ඇරගෙන වහගෙන භාවනාව කළා. මට පුළුවන් වුණා පටිභාග නිමිත්ත හිතට ගන්න. මුලින්ම මේ පටිභාග නිමිත්ත හිතට ආව ටිකක් සුදු පාට තවක් හැටියට තවදුරටත් මම භාවනා කළා. එතනදී මට පිරිච්ච හදක් වගේ හිතට මෙනෙහි වුණා. මට තේරුම් ගියා දැන් ඕනෑම වෙලාවක මේ පටිභාග නිමිත්ත මට දී කරගන්න පුළුවන් වගේ. මගේ ප්‍රශ්නය මම කැමති ඊළඟට මේ අර්පණා සමාධිය දක්වා තවදුරටත් මේ භාවනාව දියුණු කරගන්න මගේ මේ භාවනා ක්‍රමේ මම හදාගත යුතු යම් වැරැද්දක් තියෙනවද කියලා දැනගන්නත් කැමතියි. ඒ වගේම මේ පටිභාග නිමිත්තේ සිට කැමති ඉරියව්වක ඉඳලා මේ අර්පණා සමාධිය දක්වා භාවනා කරන්න හැකියාව තියෙනවද කියන එකයි ඊළඟට.
ඔව් හොඳයි. දැන් එතකොට දැන් උග්ඝහ නිමිත්ත ආවට පස්සේ ඇස් අරගෙන භාවනා කරන්න යන්න එපා. හරිනේ. එතකොට උග්ඝහ නිමිත්තාම ඉතින් ඉඳලා ඇස් වහගෙන භාවනා කරන්න. සක්මන් කරනකොට මේ නිමිත්ත මෙනෙහි කරාට ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඉතින් දැන් ඇස් වහගෙන තමයි භාවනා කරන්න ඕනේ. දැන් අර උග්ඝහ නිමිත්ත වඩා වෙනස් නිමිත්තක් පහළුණා නේද? පටිභාග නිමිත්ත ඉතා ප්‍රභාස්වර නිමිත්තක් පහළලා තියෙනවනේ දැන් නේද?
එහෙමයි.
එතකොට දැන් ඒ නිමිත්ත අරගෙන දැන් ඒ නිමිත්තයි හිතයි ඒකාත්මික වෙන මට්ටමකට නැවත ඒකම ફોකස් කරන් ඉන්නට ඕනේ. ඒක තමයි දැන් ඔබගේ භාවනා ආරම්භනේ. ඒකෙදී දැන් ඉන්ද්‍රිය ධර්ම සම කරමින් තමන්ගේ ජීවිතයේ දිනදා වැඩ කටයුතු බැලන්ස් කරමින් පුළුවන් තරම් කෙලෙස් අඩු කරමින් අර දසවිධ අර්පණා කෞශල්‍ය කියලා මම කරලා ඇති දේශනා ක්‍රමයක් මේ වැඩසටහන් ටිකක් මේකේ අපි නම් කළා නෑ. හැබැයි මේකේ තියෙන අඩුවක් මේ දේශනා මාලාවේ අපිට නම් කරන්න බැරි වුණා ටොපික්ස් ටික. ඒ දසවිධ අර්පණා කෞශල්‍ය කියලා මම හිතන්නේ දේශනා වාර 5ක් 6ක් විතර වගේ වාරයක් ඇති. ඒ දේශනා වාර ටික නැවත සමන් දෙන්න. මේ අපේම දේශනා මාලාවේ තියෙනවා. ඒ ටික සමන් දෙනකොට ඔබතුමාට මොකද්ද කළ යුත්තේ කියලා ඒකේ සවිස්තරව විස්තර වෙනවා. හැබැයි ඒ දවසට එකක් වගේ දේශනාවක් අහන්න ඔබතුමාට තියෙන්නේ දිනපතා ඒ දේශනා අහන්න ගොඩාක් කාලය ගන්න එපා. එහෙම වුණොත් එම ප්‍රතිභාග නිමිත්ත පිරිහෙන්නට පුළුවන්. ඉතින් ඒ නිසා දවසට එකක් වගේ දේශනාවක් අහන්න කමක් නැහැ. ඒක ටිකක් ප්‍රමයා වුණාට ඔබතුමා දැන් පටිභාග නිමිත්ත හොඳට ආරක්ෂා කරගන්නට ඒ නිසා කෙලස් ඇති වෙන ප්‍රමාණය පුළුවන් තරම් අඩු කරගන්න. කෙලස් වලට යන්න දෙන්න මේපා හිතට. හරිනේ? එතකොට ඊට පස්සේ පුළුවන් තරම් තමන්ගේ විවේකී හදාගන්න උත්සාහවත් වෙන්න. තමන්ගේ සෞඛ්‍ය ගැන ටිකක් සැලකිලිමත් වෙන්න. සෞඛ්‍ය රෝගී තත්ත්වයන් වලට આવොත් ඔක පිරිහෙන්නට පුළුවන්. ඊට පස්සේ දිනපතා කරන භාවනාවේ කාලය අඩු කරන්න නැතුව පුළුවන් තරම් කාලය වැඩි කරගන්න ටික ටික. කාලය වැඩි කරගන්න. හොඳට මේ පටිභාග නිමිත්ත දිහා මධ්‍යස්තව වැඩිය ලොකු වීරියක් කරන්න නැතුව ආවට ගියාවට බලන්න නැතුව දැන් මට පටිභාග නිමිත්ත තියෙන ඕන දා කර එහෙම හිතන්නේ නැතුව හොඳ ගෞරවයෙන් යුක්තව මේ පටිභාග නිමිත්ත නැවත මෙනෙහි කරමින් හිත තුල පටිභාග නිමිත්ත එක්ක ඉඳීමේ ශක්තිය දිනු කරන්න. ඒ කාලය වැඩි කරන්න. ඒක හුරු කරන්න ඇන්දට సంతාණයට. එහෙම කාලයක් යයි මේක දිනු වෙන්නට. සමහරවිට එකපාර අර්පණාවට ප්‍රාප්ත වෙනකොට නිමිත්තයි සිත එකතු වුණා බඳු විශේෂ අවස්ථාවක් Tamanට අත්දකින්න පුළුවන් වෙයි. හරිනේ? ඉතින් ඒක ආවහෝ නැතා Taman ඒක ගැන බලාපොරොත්තු තියාගන්න නැතුව Taman හොඳට මේ නිමිත්තේ මෙනෙහි කරගෙන ඉන්න. මේ මෙනෙහි කරගෙන ඉන්නකොට ඉන්ද්‍රිය ධර්ම හරියට සම වෙනකොට පටිභාගින මේ අර්පණා ප්‍රාප්ත වීම සිද්ධ වෙයි. ඒක ගැන ඒක අර දිනපතාර දේශනාව අහන්න. එක දේශනාවක් විතරක් අහන්න ගොඩාක් අහන්න යන්න එපා. මොකද ඔබතුමා දැන් වැඩිපුර කාලය යොමු කරන්නට ඕනේ භාවනාවට. හරිනේ භාවනාව. ඉතින් ඒ නිසා එහෙම කරන් දිගටම ඔක පටිභාගින කරන් ඉඳීම සිටීම සක්මන සාත්‍රිය සතරේදීවා මේක මෙනෙහි කරන්න පුළුවන්. හැබැයි අර්පණා ප්‍රාප්ත වෙන්නේ ඔබ ඉඳීමෙන් හෝ සිටීමෙන් හෝ සැතපෙන ඉරියව් වලින්. ඇවිද අර්පණා ප්‍රාප්ත වීමක් වෙන්නේ නැහැ. අවිදේවිද අර්පණා ප්‍රාප්තියක් වෙන්නේ. ඒක ශ්‍රණයේ අර්පණා ප්‍රාප්ත වුණත් ඒ වෙලාවේ නතර වෙන්නට ඕන ඉරියව්ව. හරිනේ? ඒ තේ නිසා අවිදේවිද අර්පණා ප්‍රාප්තියක් වෙන්නේ නැහැ. අර්පණා ප්‍රාප්ත වීම වෙන්නේ ඔබ ඉඳගෙන හෝ හිටගෙන හෝ සතපිලා ඉන්න අවස්ථාවකදී විතරයි. ඉතින් ඒ නිසා මේ ඉරියව් වලත් මේක මෙනෙහි කර කර ගොඩක් වෙලා ගන්න ඉඳගෙන මෙනෙහි කරන්න. හරිනේ? අනිත් වෙලාවෙත් එක මෙනෙහි කරတာ කමක් නැහැ. ගොඩක් වෙලා ඉඳගෙන මෙනෙහි කිරීම පැයක්. කොච්චර යන්න පුළුවන්ද භාවනාව? හරි ඒක දිගට පැය 3 පැය 4 පැය 5 අපි සාමාන්‍යයෙන් කියන පැය 8 කියලා කමක් නැහැ පැය 5 දක්වා ක්‍රමානුකූලව මේක වැඩ කරන්න ක්‍රමානුකූලව වැඩ කරන්න ඒ වෙලාවේ වෙන වෙන අරමුණු සිත්යෙන් පහළ වෙන විදිහ අතර පහළ ඒ වැඩෙන ප්‍රමාණය හිමින් සැරේ අඩු කර ගන්නට ඕනේ ඒ නිසා හොඳ වීරියකින් හොඳ දැඩි අදිෂ්ඨානයක් පිහිටුවාගෙන මේ පටිභාග නිමිත්තෙහිම සිත පවත්වා ගන්නවා කියන අදිෂ්ඨාන තියාගෙන හොඳට ඒකම මෙනෙහි කරගෙන යන්න. දැන් ඉදිනදා කටයුතු වලදී බොහොම සතුටින් කටයුතු කරන්න පුළුවන් නේද?
එහෙමයි ස්වාමී.
ඔව්. ඒක තමන්ගේ సంతානයේ කෙලෙස් මිදිච්ච බවක් තේරෙනවා නේද?
නියුණ
ගතියක් තියෙනවා. හරි. ඒ නියුණ ගතිය තව තවත් වැඩි කර ගන්නට ඕන. ඔක ධ්‍යාන අර්පණා මාත්‍ර ප්‍රාප්ත වෙනකොට දැන් තමන් අලුත්ම ජීවිතයකට ප්‍රාප්ත වෙලා තියෙනවා. ඔය ලැබිච්ච අත්දැකීම නැති කර ගන්න පුළුවන් ඕන. ඔක සම්පූර්ණයෙන් නැති කරගෙන සුපුරුදු පරිදි කෙලෙස් සහිත ජීවිතයට යන්නට පුළුවන්. ඒකට බාධක දේවල් තමයි බාහිර සමහර ආරම්මන. කෙලෙස් උපදවන අරමුණු. කෙලෙස් උපදවන කතාබහ. බස්ස කියලා කියන කතාබහ. කෙලෙස් උපදවන මිනිස්සු. ඉතින් අපිට ගිහි ජීවිතය ගත කරනකොට ඔබතුමාලාට සමහරලාට සමහර අයගෙන් වැළකීලා ඉන්නවා. ඉතින් බොහොම පරිස්සමෙන් ඇසුරු කරන්නට ඕන. ඒ නිසා තමන් තමන්ගේ ජීවිතයේ වැදගත්ම දේ මේ පටිභාග නිමිත්ත එක්ක වාසය කිරීම. ඒක එකපාර එම එකපාර නැති වෙන්නේ නැහැ. ඔබ ඒ ගොඩාක් අර දරුණු කෙලෙසයක් එන්න ඕනේ ඒක නැති වෙන්නට. ඉතින් ඒ නිසා මේකේ කාලය අඩු කරන්න නැතුව කාලය පැය 5 දක්වා වැඩි කරගෙන හිමින් සැර එකපාර කරන්න යන්නත් එපා. පැය 3, 3යි පාර, 3යි 15, 3යි මාර, 3යි 45 එහෙම එහෙම වැඩි කර කර මේ සති ගානේ හොඳට මේකත් එක්ක වාසය කරන්න. දවසට එකක් අර මුලින් ඉඳලාම අහන්න ඕනේ දසවිධ අර්පණා කෞශල්‍ය කියලා මම දීලා ඇති පාඩම. ඒ දසවිධ අර්පණා කෞශල්‍ය ඊට කලින් තියෙනවා සත්ප්‍රාය අසත්ප්‍රාය කියලා එකක්. ඒකත් බලලා දසවිධ අර්පණා කෞශල්‍ය තියෙනවා පාඩම් මම හිතන්නේ 5ක් 6ක් 7ක් වගේ ඇති. ඒ ටික සියල්ල දවස් දෙක ගානේ බලන්න. එතකොටත් Tamanට ලොකු මේකක් ඒ ඊට පස්සේ නිමිත්තාභිමුඛ පටිපාදනය කියලා තව පාඩමක් තියෙනවා. ප්‍රථම අධ්‍යයන උපදේශන. ඒ ටික බලනකොට ඔයාලට තේරෙයි කොහොමද මෙතන වෙන්නේ කියලා. ඔය ක්‍රමේ හරි ওই විදිහට කරගෙන යන්න. පැය 5ක් දක්වා භාවනා වැඩි කරගන්න.
බොහෝම පිටින්නත් ස්වාමීනාන්ත මම මේ ස්වාමීනාන්තට ප්‍රාර්ථනා කරන්න කැමති බුදුරජාණන් වහන්සේලා විතින් නිවි ජනති වදාළ උතුම් සුන්දර වූ සාන්ත වූ සැපැති අමා මහ නිවන් සැප ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න කැමති.
අවසරයි ගෞරවනීය ස්වාමීනාන්ත.
අහනවා 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 කියලා.
ස්වාමීනාන්සේ මේ මගේ මේ ගැටලුව තියෙන්නේ මේ ප්‍රායෝගිකව මේ භාවනා කරගෙන යනකොට ඇති වෙච්ච ගැටලුව. දැන් ඒකදී අර බයොලොජිකල් ක්ලොක් එක තමයි මේ ඒක කියන්න තමයි උත්සාහ කරේ. එතකොට ස්වාමීනාන්සේ මිනිත්තු 5 කියන එක මම උත්සාහ කරා උදේ වරුවේ ඉන්නේ අවුගේ කිරු උත්සාහ කරලා. එතකොට ස්වාමීනාන්සේ මේ සාර්ථක තුනක් ගොඩක් ඒක සමහර වෙලාවට බැරි වුණා මිනිත්තු 6 වගේ වුණා. ඒකට අර හිතලා මිනිත්තු අන්ගිනිමත් ගත්තා. ඊට පස්සේ සම්මස් මම කරලා මම හිතුවා දැන් හවස මම මිනිත්තු 6ට යනවා කියලා. ඒ වුණාට ඉක්කොට එහෙම යන්න බැහැ ස්වාමීන් වහන්සේ. ඊළඟ දවසේ තමයි ආයතර හොඳට මේ කසිනේ ඇවිල්ලා ආල්
ඊළඟ දවසේ කරන්න පුළුවන්. ඒ ස්වාමීන්
වහන්සේම
එතකොට මම මොකද කරන්න ඕනේ?
ඒ
නෑ යන්න බෑ කියලා අදහස් කරේ ධානයේට සමවදින්න බැරිද විනාඩි 6යි නැකින්න බැරිද මොකද්ද අදහස් කරේ
නෑ කපිනේ ආවේ නෑ ස්වාමීන් වහන්සේ ඒ වෙලාවට කපිනේ ආවේ
හරි 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 වෙන්න පුළුවන් ඔය වගේ දේවල් වෙන්නට පුළුවන් එක එක සමහරලාවට තමන්ගේ ඒ පැවැත්මේ තිබිච්ච වෙනසක් නිසා වෙන්නට පුළුවන් ශාරීරික හේතුවක් නිසා වෙන්නට පුළුවන් සමහර අවස්ථාවලදී ඒ ධානයට සමවැදීමට නොහැකි අවස්ථා එනවා. ඒක වෙනවා. ඒක බය වෙන්න එපා. ඒක වෙන්නට පුළුවන්. හරිනේ? අර උදේ වරුවේ හොඳට මනස ෆ්‍රෙෂ් නේ හොඳට නිින්දක් අරගෙන මෙයා වෙනකොට ඒ උදේ වරුවේ සප්පාය භාවයක් පේනවා. හරිනේ? දැන් ඒක ගැන වද වෙන්න එපා සමහර අවස්ථා වල නොහැකි වුණා කියලා. හරිනේ? ඒ කියන්නේ ඒක හැමදාම වෙන්නේ නැහැ නේ. එක දවසක් නෙවෙන්නේ නැත්තේ නේද?
දැන්
ඔය
මේ
බයිලිටික ක්ලොක් එක ගැන වල සමාස්
වෙනවා කියන්නේ මොකක්ද?
නෑ කීපාරක් වුණාද ඒක?
විතරයි.
ඒ විතරයිනේ. ඔය කියන්නේ ඒක කියන පීඩාවක් ඇති කරගන්න එපා. ඊළඟ දෙවෙනි කරුණ මේක කරගන්න අමාරුයි කියලා හිතට මානසික වදයක් ඇති කරගන්න එපා. පළවෙනි එක. හරිනේ මානසික වදයක් ඇති කරගන්න එපා. මේකට කාලයක් යන්න පුළුවන්. හරිනේ. දැන් අපි මේ බයොලොජිකල් ක්ලොක් එකට ඔබතුමිය උත්සාහවත් වෙන අතරතුරේදී ඒකත් කරන අතරතුරේදී හිමින් සැරේ අපි ඊළඟ වැඩ කටයුතු පටන් ගන්නවා. හරිනේ. දැන් දෙවෙනි වැඩ කටයුතු තමයි ඔබ ධානයේද සමවැදිර. මේ බයොලොජිකල් ක්ලොක් එකේ කරන වැඩේ හිමින් සැරේ පුළු පුළුවන් විදිහට කරගෙන යන්නකෝ. හරිනේ. සමහරලාට සාර්ථක වෙනවා, සමහරලා අසාර්ථක වෙනවා, එහෙමනේ තියෙන්නේ නේද? එතකොට ඒක මම කියන එක හරිනේ. ඔය එතකොට ඒක කාලයක් යයි ඔබතුමියට හුරු වෙන්න. ප්‍රශ්නයක් කරගන්න එපා ඒක. දැන් අපි ධානයේද සමවැදිලා. හරිනේ. ඔබතුමිය කලින් කලට දීර්ඝ කාලයක ධානයේ සමවදින්නත් ඕනේ. ඒක අමතක කරන්න එපා. හරිනේ. ඒක දීර්ඝ කාලයක සමවදින එක කලින් කලට කරන්නට ඕනේ. ඊට අමතරව තමන් අපි හිතමුකෝ විනාඩි යම් ප්‍රමාණයක් කාලයක් ගැන හිතන්නේ නැතුව තමන් ධානයට සමවදිනවා. අපි තුමු විනාඩි 20ක් 30ක් අතර කාලයක් සමවැදිලා ඉඳලා කාලයක් ගැන හිතන්නේ නැතුව තමන් ධානයේ නැගී සිටිනවා. හරිනේ. ධානයේ නැගී සිටලා තමන් ඒ ධානයේ හිටපු අවස්ථාව තමන්ට සිහි කරගන්න පුළුවන් නේද? හරි. ඒ ධානයේ හිටපු අවස්ථාව සිහි කරලා ඒකේ තුල තියෙන ධානාංග ටික බලන්න පටන් ගන්නට ඕනේ. දැන් අපි පච්චවෙක්කන වශීතාවයත් ඒ එක්කම කරගෙන යනවා. අර අදිත්‍යාන වශීතාවයට ටිකක් කාලයක් ඇයි. ප්‍රශ්නයක් කරගන්න එපා. හරිනේ. ඒක හිමින් හිමින් එක හුරු වෙයි හිත. ඒකම ඔළුවේ දාගෙන මට මේක කරගන්න බෑ කියලා හිතන්න යන්න එපා. ඒක ලොකු බාධකයක්. ඒක ස්ට්‍රෙස් එකක් ගන්නට එපා. ඒක හිමින් සැරේ අපි කාලයත් එක්ක හැදෙන්නට දෙමු. හරිනේ. ඊට පස්සේ අපි මොනවද අර කියපු ධානයට සමවැදිලා ධානයේ නැගී සිටලා ඔබ ධානාංග ටික ප්‍රත්‍යවේක්ෂා කරන්න පටන් ගන්නතෝ. ධානාංග ටික. ඒකේ බලන්න හොඳට මේක නෝට් ඩවුන් කරගෙන නැවත රිපීට් කරනකොට මේ දේශනාව බලන්න අපෝ මේ ප්‍රශ්නේ මේවා කරන එක. සහ මම වෙනම දේශනාවක් කරලා ඇති සම්පයෝග අංග කියලා. හරිනේ. සම්ප්‍රයෝග අංග කියලා වෙනම දේශනාවක් කරලා ඇති. මට ඒක බල මේක අපි නම් කරන්න බලමුකෝ ඉදිරියේදී. මෙනි වාඩු කාලේ මම නම් කරලා දෙන්නම් මේ දේශනාමාලාව. මේට දේශනා කිහිපයකට කලින් විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන ධානාංග පහ මම හඳුන්වලා ඇති. එක දේශනාවක හෝ දේශනාව දෙකක. එතකොට ඒකෙදී මේ විතරකේ තේරුම් ගන්න බලන්න තෝරන. හරිනේ. විතරකේ කියලා කියන අරමුණට නගින ස්වභාවය. මේ වෙලාවේ ඔබතුමීට අරමුණට නැවත නගිනා වගේ දැනෙන්නේ නැහැ නේ. අරමුණට නැගලා ඉන්නා වගේ දැනෙන්නේ. නේද?
නගිනකොට එහෙම පුළුවන් ස්වාමීන් වහන්සේට දැනෙනවා.
නෑ ධානයේ ඉන්නකොට. ධානයේ ඉන්නකොට අනිත් අවස්ථා හරි ධානයේ ඉන්නකොට ඔබතුමිය අරමුණට ෆික්ස් වෙලානේ තියෙන අරමුණට නැගලා නින්නේ ඔබතුමිය හරිනේ හරි අරමුණට නැගලා ඉන්න අරමුණට නැගිච්ච ගතියක් තියෙන නැංග බවක් තියෙනවා ඒක හොඳට උපකල්පනය කරන්න මෙහෙම අනිත් වෙලාවට අරමුණට නගිනවය ඒක දැන් පැහැදිලි නගින අවස්ථාව පැහැදිලි අරමුණට ඒ වගේම අරමුණෙහි නැංග අවස්ථාව තියෙනවනේ ඒතරේ නැංග අවස්ථාව තමයි මේ විතක්කේ කියලා කියන්නේ අරමුණට නැගලා ඉන්න ගතියක් ඒක ඉස්සලම හිතෙන් ආවර්ජනා කරන්න. මේ තමයි විතරකේ. මේ අරමුණට නැග ඇත. නැගීම, නැගලා ඉන්න බව තමයි විතරකේ කියලා ආවර්ජනය. එක පාට නැහැ. විතරකේ මතුවෙන්නේ නැහැ. ලේබල් එකක් ගහගෙන මම තමයි විතරකේ කියලා මේ ධානයේ ලියලා නැහැ. මේ විතරකේ, මේ ਵਿਚාරය කියලා. ඒක මතු කරගන්නට ඕනේ. ඒ ධානාංගේ මතු කරගන්නට ඕනේ. ඔක විදර්ශනාවදිත් එහෙමයි. ඒ නිසා තමයි මෙනෙහි කරන්න කියන්නේ ලක්ෂණ වශයෙන් පච්චුපට්ඨානෝ යෝග්‍ය මෙනෙහි කරන්නට ඕනේ. ඒක මෙනෙහි කරනකොට තමයි මතුවෙලා පේන්න පටන් ගන්න. හරිනේ. ඒ නිසා අරමුණෙහි අරමුණට නගින භාවයත් හොඳට සිහි කරලා වෙන අවස්ථාවකදී ධානයේ ගැන සිහි කරලා දැන් මේ අරමුණට නැගී සිටින බව තමයි විතරකය කියලා ඔබ සම ආවර්ජනා කරන්නට ඕනේ. ඒ ධානයේ නැගී සිටලා ධානයේ ඊට පෝස්තාව සිහි කරලා අරමුණට නැගී ඇති බව විතරකයයි කියලා මෙනෙහි කරා. හරිනේ. ඊට පස්සේ මේ අරමුණෙහි හොඳට පිරිමදින ස්වභාවයක් හොඳට පැතිරෙන ස්වභාවයක් දැනෙයි හිත දැනනවා ඇති. අරමුණේ පැතිරෙන අරමුණත් එක්ක බැඳලා තියෙන ස්වභාවය. එතකොට ඒ තමයි ਵਿਚාරය කියලා මෙනෙහි කරන්නේ. හරිනේ. ਵਿਚාරය. ඊළඟට ඒකේ තියෙන ප්‍රීතිමත් වෙච්ච ගතියක් ඔබට තියෙන්න ඕන. ඒ ධ්‍යාන අවස්ථාවේ ප්‍රීතිමත් වෙච්ච, ඉල්පිච්ච ගතිය, සතුටු වෙන ගතිය. ඒ හිතේ. ඒ කියන්නේ ධ්‍යානේ නැගිසෙලා ඒ ධ්‍යානේ සිහි කරන්නට. ඒ ධ්‍යානේ හිටපු අවස්ථාව. එතකොට ඒක ප්‍රීතිය ලෙස මෙනෙහි කරන්න. ඊළඟට ඒකේ ආස්වාද කෙරෙන ගතියක්, සුවයෙන් වාසය කරන ආස්වාද කෙරෙන ගතියක්, සුවපත් වෙලා ඉන්න ගතියක් දැනෙන්න පටන් ගන්න. ඒක තමයි සුඛය කියලා මෙනෙහි කරන්නේ. ඊට පස්සේ හොඳට අරමුණේ ෆික්ස් වෙලා හරියට මැටි බෝලයක් පොළවේ ගැහුවා වගේ හොඳට මේකත් එක්ක අර සිතයි පටිභාග නිමෙයිත් ඒකාත්මී වෙච්ච බවක් තියෙයි. ඒක තමයි ඒකාග්‍රතාවය. මෙන්න මේ කියන ධානාංග පහ ඒ ලක්ෂණ මෙනෙහි කරමින්, ඒ කියන්නේ අරමුණට නැංග බව විතර්කයයි, අරමුණ පිරිමදින බව විචාරයයි, අරමුණෙහි සතුටු වෙන ගතිය නැත්තම් සතුටු වෙන සිතෙහි සතුටු ස්වභාවයේ ප්‍රීතියයි, ආස්වාද කරන ගතිය සුඛයයි, ඒ වගේම ඒකාත්මික වෙච්ච ගතිය ඒකාග්‍රතාවයයි කියලා මෙනෙහි කරනවා. මේක හොඳට මේ කරුණු පහ මේ ධානයේහි තේරුම් ගන්න. පිළිවෙලට ගන්න නැතුණත් කොහොම හරි මේ කරුණු පහ වෙලා අරගෙන පිළිවෙලට වේගෙන් යන්න එපා. විතර්කයේ හොඳට මෙනෙහි කර. මේක තමයි විතර්කය. මේ නැගලා ඇති බව. ඉස්සලා මෙනෙහි කරන් නගින බවද වෙන අවස්ථාවල නගින්න පුළුවන් නේ. ධානයේ ඉන්නකොට නැගලා සිටින බව විතර්කයයි. විචාරය කියලා කියන්නේ මේකේ පිරිමදින බව, මේක හොඳට මේකේ හිත හැසිරෙන බව. මේ ආදී ලෙස ප්‍රීතිය කියන්නේ මේක ඉල්පෙන බව. මේ විදිහට මේ ගති මෙනෙහි කරන්නකො. මෙනෙහි කරනකොට ඒව මතුවලා ඉන්නට පටන් ගනී. දැනෙන්න පටන් ගනී තමයි. හරිනේ දැනෙන්න පටන් ගන්න. එතකොට මේ සතියේදී අර බයොලොජිකල් ක්ලොක් එකට හුරු කරනවා වගේම මේ ධානාංග ප්‍රත්‍යවේක්ෂාවත් පටන් ගන්නට ඕනේ. හරිනේ විටින් විට පටිභාග නිමිත්ත ඒක කරන්න බැරි වුණා කියලා ඒක වෙන කිසිම ආකාරයකින් වද වෙන්නට එපා. ඒක වෙන්නට ඕන තරම් හේතු තියෙනවා. හරිනේ ඒක වෙන්නට හේතු තියෙනවා. ඒක තමයි අර කිප්ප නිසන්තිතාවය වගේ හොඳ අභිඥා මට්ටමට දියුණු වෙනකොට තමයි කැමැති වෙලාවක කැමැති කැමැති තැනක මේක කරන්නට පුළුවන්. හරිනේ සමහර අවස්ථාවලදී ධානයට දැන් සමාදින්න බැරි අවස්ථා එනවා සමහරුන්ට. වත් පිළිවෙත් නොකිරීම නිසා වෙන්නට පුළුවන්, යුතුයකම් ඉෂ්ට නොවීම නිසා වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථා ඉන්නට පුළුවන්. ඉතින් ඒ නිසා ඒක ගැන වද වෙන්නේ නැතුව ඔබතුමිය ප්‍රත්‍යවේක්ෂාවත් දැන් දිකටම කරගෙන යන්න. හරිනේ විනාඩි 5 6 කරන්න අමාරු ඔබට ඔබතුමියට විනාඩි 10 වගේ එකක් විනාඩි 20 වගේ එකක් කරගන්න පුළුවන් ටයිම් එක. හරිනේ ටිකක් අර කාලේ අඩු වෙනකොට අමාරුත් දන්නේ නැහැ. කාලේ අර විනාඩි 1 2 කව try කරේ නැහැ නේද? කොහොමද?
තරම්
සම්. ඒවා සාර්ථක වුණාද?
ටික ටික සාර්ථක වුණා ස්වාමීන් වහන්සේ. මම තමයි ගොඩවල් වගේ අරගෙන කරේ.
හරි.
ඒකේ අපේ ගොඩවල් අරගෙන වගේ කරන්නේ.
හරි. ඒකේ සමහර අවස්ථාවල සාර්ථක වුණා නේද?
ඔව් බොහෝ අවස්ථාවල සාර්ථක
වුණා. හරි. බොහෝ අවස්ථා සාර්ථක වුණා කියන්නේ ඉතින් යහපත් දෙයක්. එතකොට එහෙනම් 5 4 3 2 1 දක්වා ගන්න. 5 6 7 8 9 10 මේ විනාඩි 10 ඇතුළේ එහෙට මෙහෙට යන්නකො. ඕක නැවත නැවත කරනකොට මෑණියු හරියනවා. බය වෙන්න එපා. හරිනේ? ඒක එනම් මේකක් තියාගන්න එපා. අර සමහර අවස්ථාවල සමාදින්න බැරි වුණ එකෙන් ඔබගේ ධානය නැති වෙනවනේ. ඒකෙන් වද වෙන්නට එපා. හරිනේ? සාමාන්‍යයෙන් ඔබතුමී වගේ දිනපතා භවනා කරන කෙනෙක්ට ධානය නැති වෙන නම් අතිශය බලවත් ක්ලේශයක් ඇති වෙලා වෙන්නට ඕනේ. නැත්තම් භවනා නොකර ඉන්නට ඕනේ. ඒ නිසා කලබල වෙන්නට එපා. සමහර අවස්ථාවල ධානය සමාදින්න වරනවා කියලා. දැන් උදේට සමාදින්න පුළුවන් වුණානේ හොඳට. ඉතින් ඒ නිසා මේ ඒක ගැන වදයක් ඇති කරගන්න එපා. කලබල වීමක් ඇති කරගන්න එපා. අදිෂ්ඨාන වශීතාවේ කල් ගියා කියලා වද වෙන්නට එපා. ඊළඟ දවසේ මම ආවජන වශීතාවයත් සමාපජන වශීතාවයත් කියලා දෙන්නම්. ඊට පස්සේ අපි නිවාඩු කාලේ ওই ටික හොඳට පුරුදු කරගන්න. හැබැයි දීර්ඝ සිටින්ස් උතමතක් කරන්න එපා. දීර්ඝ සිටින් සමතක් කරන්න එපා. මිටින් විට පැය 2-3වත් අඩුම තරමේ දීර්ඝ සිටින්ස් වල ඉඳලා ධානයේ සම්පහන්සනේ තමයි ලබන්නට ඕනේ. හරිනේ? ඒ ලබන්නට ඕනේ. හොඳට කරගෙන යන්න. දැන් ආවර්ජන පච්චවික්කනාතා පැහැදිලි වෙන්නේ නැති නේද? හරිනේ? අර දේශනාවත් පොඩ්ඩක් බලන්න. කීප් මේකට කලින් මම පුළුවන් වුණොත් නම් කරලා දෙන්නම් මේ දේශනා මාලාව මේ එතකොට බලන්න ලේසි කට්ටියට. මේ කාලේ නැති ප්‍රශ්න තමයි තියෙන්නේ. මම පොඩ්ඩක් ඒක උත්සාහ ගන්න. මේ ඒ කරගෙන යන්නකෝ. තමුන් හරි ගැටලු තියෙනවා දාගන්න.
ඉන්නසේ ගෞරවනීය ස්වාමීනාහසේ නිදුක් නිරෝගී දීර්ඝාංශ ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි ස්වාමීනාහසේ.
තෙරුවන් සරණයි. හොඳයි. ඉතර නේද පස්. හොඳයි. එහෙමනම් අද දවසේදීත් අපි වැදගත් පාඩමක් අධිචිත්ත සික්ඛා පාඩමේ චතුර්ථ අධ්‍යයනයේ සම්බන්ධයෙන් සිද්ධ කරන් තියදුනා. දැන් අද දවසේ දායකත්වයේ දරලා තියෙන පූජ්‍ය පනාගොඩ වජිරජෝති ස්වාමීන් වහන්සේගේ 972 973 වර්ෂවල පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ ඇතුළ වූ ඕස්ට්‍රේලියාව පදිංචිව සිටින ගිහි කල මිත්‍රයන් පිරිසක් විසින් තමයි මේ දේශනාවට දායකත්වයේ දරලා තියෙන්නේ. පුණ්‍යානුමෝදනාව ලෙස සුජීවත්ව වෙසෙන පූජ්‍ය වජිරජෝති ස්වාමීන් වහන්සිට ධර්මයේ සහ භාවනාව ඉගැන්වූ පහත් සඳන් තෙරවරුන්ට සෙත් පැතීමක් ප්‍රාර්ථනා කරලා තියෙනවා. නවසීලන්තයේ පදිංචි පූජ්‍ය වැලිමඩ ජිනාලංකාර ලොකු ස්වාමීන් වහන්සේටත්, දහම් සෙවන අනුරාධපුරයේ පූජ්‍ය ගුණරතන ස්වාමීන් වහන්සේටත්, මීතිරිගර නිස්සරණ වනයේ පූජ්‍ය උඩුඊරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේටත්, ඔස්ට්‍රේලියා රිපල් බ්‍රුක් භාවනා මධ්‍යස්ථානයේ පූජ්‍ය වෑගුඩපොළ විමල ඥාන ස්වාමීන් වහන්සේටත්, අවුරුදු 5 කාලයක් දිනපතාම ධර්මයේ ඉගැන්වූ පින් කටයුතු වලට මඟ පෙන්වූ උපදෙස් දුන්නු කහගොල්ලේ ආරණ්‍ය දියතලාවේ පූජ්‍ය කැටබල සුමන ධම්ම ස්වාමීන් වහන්සේටත්, දැනට Zoom YouTube ආදීෙන් ධර්මය කියා දෙන සියලු ස්වාමීන් වහන්සේටත්, ධර්මය දේශනා කරන සියලු ස්වාමීන් වහන්සේටත් ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ ජනිත වූ කුසල කර්මෙන් සියලු ස්වාමීන් වහන්සේලාගේ සියලු සම්‍යක් ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. ප්‍රාර්ථනීය බෝධි ඥාන වලින් නිවනින් සැනසෙන්නට පාරමී ගුණ පුරා ගන්න සියලු ස්වාමීන් වහන්සේට හැකියාව ලැබේවා කියලා අපි ආශිර්වාද කරමු. විශේෂයෙන්ම හදිසියෙම ශල්ල කර්මයකට භාජනය වුණු අපේ ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සංස්ථාවේ මහා ලේකකාධිකාරී දුරන්දර පූජ්‍ය කහගොල්ලේ සෝමවංශ ස්වාමීන් වහන්සේටත් ඉක්මනින්ම නිදුක් නිරෝගී සුව ලැබේවා කියලා මම විශේෂයෙන් ආශිර්වාද සිද්ධ කරනවා. ඉතින් මේ දායකත්වයේ දරන ඉංජිනේරු පීටියේ 7273 වසරවල පේරාදෙණිය ඉංජිනේරු පීටියේ ශිෂ්‍යයන් ලෙස වැඩ කරපු ඒ සියලුම මහත්ම මහත්මීන්ට තව තවත් ධර්මඥාන භාවනාඥාන දිනු කරගෙන නිවනින් සැනසෙන්නටම හැකියාව ලැබේවා. සියලු සම්‍යක් ප්‍රාර්ථනා සමුර්ද වේවා කියලා මම ආශිර්වාද කරනවා. ඒ වගේම පූජ්‍ය වජිරජෝති ස්වාමීන් වහන්සේගෙත් සියලු සම්‍යක් ප්‍රාර්ථනා සමුර්ද වේවා. උන්වහන්සේට උතුම් ලෙස ගුණ ධර්ම පූර්ණේ කරගන්නට සියලු ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා මම විශේෂයෙන් ආශිර්වාද සිද්ධ කරනවා. ඉතින් මේ සියලු කටයුතු අපිට හොඳින් සිද්ධ කරගන්නට ලැබෙන්නේ මේ ඉතාම ඉහළින් සංවිධානය කරන අපේ දිලු දිසානායක මැතිණියගේ ඕනෑකම ධෛර්යය වීරිය උනන්දු වීම නිසා. ඉතින් එතුමියටත් බොහෝ දෙනාට මේ අධිචිත්ත සික්ඛා දේශනා මාලාවෙන් බොහෝ අය ප්‍රයෝජන ගන්නවා කියලා මම හිතනවා. ඉතින් ඒ ප්‍රයෝජන ගන්න හැම දිනාටම ඒ අවස්ථාව ලබා දීමේ පිණින් තව තවත් ධර්මඥාන භාවනාඥාන දිනු කරගෙන ප්‍රාර්ථනීය පරිද්දෙම නිවනින් සැනසෙන්නට හැකියාව ලැබේවා කියලා මම විශේෂයෙන් ආශිර්වාද සිද්ධ කරනවා. දේවගම අවසාන වශයෙන් සියලු දෙනාගේම නවින් මේ ප්‍රචාරණය කරපු පටිගත කිරීම කරපු අපේ නිකේෂ් මහත්මයා, ප්‍රසාද් මහත්මයා, දරංජේ මහත්මයා ඇතුළු හැම සියලු දෙනාටමත් ආශිර්වාද කරනවා. ඔවුන්ගේ තව තවත් ධර්මඥාන භාවනාඥාන දිනු කරගන්න හැකියාව ලැබේවා. උන්ට යහපතක්ම සිද්ධ වේවා. ධර්ම ශ්‍රවණය කරපු අපේ ස්වාමීන් වහන්සේලා දෙපරටත් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත් සැරසේවා කියලා මම ආශිර්වාද කරනවා. ඉතින් අවසාන වශයෙන් ධර්ම ශ්‍රවණය කළ හැම දිනාගේම නමිමිය පරලවගේ ඥාති වර්ගයාද පින් අනුමෝදන් වීමෙන් දුකටපත් වූ දුකෙන් අත මිදෙත්වා, සැපයටපත් වූ සැපයෙන් අභිවර්ධනයේ වී කෙලවර නිවනින්ම සැනසෙත්වා. ආත්මාරක්ෂක වූද, ලෝකපාලක වූද, මෙම සෙනසුනට අධිග්‍රහිත වූද සම්‍යක් දෘෂ්ටික දිව්‍ය රාජ මණ්ඩලයේ මේ පින් සියල්ල අනුමෝදන් වීමෙන් දෙවියෝද දිව්‍යමය ආයු වර්ණ සබ්බල ප්‍රඥාවන්ගෙන් වැඩි බුද්ධ ශාසනයේද චිරාත් කාලයක් ආරක්ෂා කොට දෙවියෝද ප්‍රාර්ථනීය බෝධි ඥාන වලින් නිවනින්ම සැනසීම ලබත්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. හොඳයි. ඒ ඉදං වෝ ඥාති නං හෝතු සුපිතා හොන්තු ඥාතයෝ, ඉදං වෝ ඥාති නං හෝතු සුපිතා හොන්තු ඥාතයෝ, ඉදං වෝ ඥාති නං හෝතු සුපිතා හොන්තු ඥාතයෝ. ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාවකං. චිරන් රක්ඛන්තු තං සදා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. සබ්බ දුක්ඛා පමුඤ්ඤේතෝ.